තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ගෞරවනීය මා සංඝරත්නයන් අවසරයි. සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපේ සුසංහිත වැඩසටහනට පිළිගනු ලබනවා. මේ අපි ආපු ගමනේ හතරවෙනි වැඩසටහන. පසුගිය වැඩසටහන් දෙස හැරි බැලීමේදී අපි කිසියම් ආකාරයක සතුටක් වින්දනයක් ලබනවා. අපි කිසියම් වැඩපිළිවෙලක් කළ බව සහ මේ වැඩසටහන මෙතෙන්ට ගෙනීමේදී ඔබෙන් ලැබුණු සහයෝගය, විශේෂයෙන්ම ඔබෙන් ලැබුණු විවේචන සහ ඇගේම් සියල්ලම එකතු කරලා අපි වැඩසටහන අලුත් විදියට තව තවත් යාවත් කාලින කිරීමට උත්සාහ කරනවා. ඒ ගෞරවය, විශේෂ ගෞරවය ඔබට උද කරන්න කැමති. විශේෂයෙන්ම නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ සම්ප්‍රදායන කුල භාවනා වැඩසටහනකට වඩා වෙනස් වූ වෙනස් සිටි අත්දැකීමක් ඔබත් සමග බෙදා හදා ගැනීමටයි අපි මේ සුසංහිත වැඩසටහන සංවිධානය කරේ. අපේ ගුරුතුමාගේ උපදෙස් අනුශාසනා සහිතව වෙනස්ම ආකාරයේ වැඩසටහනක් ඔබට පුද කිරීමට ඉතාමත් ගැඹුරු සමහර මාතෘකා සරල භාෂාවෙන් ඔබට කියා දෙන්නට අපි උත්සාහ කළා. ඒ ගමනේ හතරේ වැඩසටහන අද ඔබට විශේෂ මතක් කිරීමක් කරන්න සිද්ධ වෙනවා. වැඩසටහන ආරම්භයේදීම අපි ඔබට පොරොන්දු වුණා අද මාතෘකාවට සරිලන ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවන බවට. රෝහණ විශ්වවිද්‍යාලයේ කුලපති සහ පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස වැඩ සිටි අපේ ආචාර්ය අකුරැටියේ නන්ද හිමියන් අද වැඩසටහනට සහභාගී වෙන බවට අපි ඔබට පොරොන්දු වුණා. නමුත් උන්වහන්සේ කිසියම් අසනීප තත්ත්වයක සිටින නිසා අද වැඩසටහනට සහභාගී නොවන බව දන්වා සිටියා. ඒ නිසා අපි අද වැඩසටහන මුළු සාකච්ඡාවම මුළු පැයකමාරම අපේ ගුරුතුමන් උපුල් නිශාන්ත ගමගේ ගුරුතුමන් සමග ගත කිරීමට අපි තීරණය කළා. එසේම අපි පොරොන්දු පරිදි අපි අනිවාර්යෙන් අකුරැටියේ යනු නන්ද හිමියන් සමග වැඩසටහනක් කිරීමට ඔබට නැවතත් පොරොන්දු වෙනවා සමහර වෙලාවට තව සති දෙක තුනක කාලයකට පසු. හොඳයි, ඒ පණිවිඩයත් සමග මා මුලදීම කියන්න කැමති මේ වැඩසටහන ආරම්භ වෙන මොහොතේ සිට පැය කමාරක් පුරාවට අපි වැඩසටහන රැගෙන යනවා. ඒ අතරතුර ඔබට කිසියම් ආකාරයක ප්‍රශ්නයක් මතුවෙනවා නම් මේ වැඩසටහන ගැන ඒ සාකච්ඡා කරන කරුණු සම්බන්ධයෙන් ඔබට පාවිච්චි කරන්න පුළුවන් චැට් බොක්ස් එක. එහි ගොස් ඔබේ ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කතා පෙට්ටිය පාවිච්චි කරන්න පුළුවන්. කතා පෙට්ටියෙන් අපිට ලයින් වෙන්න පුළුවන්. අවසාන පැය භාගයේ ඔබත් සමග දොඩමළු වෙන්න අපි තීරණය කරා. ඒ අනුව අවසාන පැය භාගය තුල ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රියාකාරී ලෙස. මුල් පැය තුල ඔබට කිසියම් ආකාරයක ගැටලුවක් ප්‍රශ්නයක් මතුවෙනවා නම් මේ සම්බන්ධයෙන් ඔබට ඒ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. ඔබට භාවනාව ගැන විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉරිදා හවස 3ට නිවෙන සිට වැඩසටහන ගුවන්ගත වෙනවා. එහෙම නැත්නම් අන්තර්ජාලයේ හරහා ඔබට ලං වෙන්න පුළුවන්. ඒ වැඩසටහන සම්බන්ධව භාවනාව ගැන ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබට ඒ ගැන ඔබේ ප්‍රශ්නය විසඳාගත හැකි. හොඳයි, වැඩසටහන ආරම්භයේදීම මට දැනෙන හැඟීම තමයි මාතෘකාව ගැන මම කිව්වේ නැහැ නේද? මේ මාතෘකාව හරි කාලීන මාතෘකාවක්. එහෙම කියන්නේ හේතුව අපි ලබා දුන් මාතෘකාව තමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනු ලබයි. මෙහි ගැඹුරු ධර්ම කරුණු තියෙන බව ඔබ දන්නවා. ඉතින් මේ ගැඹුරු ධර්ම කරුණු වගේම එයින් අපිට අපේ ජීවිතේ මොනවද ගන්න පුළුවන්, මොනවද උකහා ගන්න පුළුවන්, අන්නේ පණිවිඩය ඔබට දෙන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා අපි ඉතාම හොඳින් දන්න අපේ ගුරුතුමන් අති දක්ෂ සංනිවේදකේ සහ ඔබේ හදවතට සහ මොළයට එකවර කතා කරගෙන කිපුද්දලේ ඒ කල්‍යාණ මිත්‍යා සමග මේ පැය කහමාර දොඩමළු වෙන්න මා ඉතාමත් සතුටින් බලාපොරොත්තු වෙනවා. මේ මාතෘකාව ගැන නැවත කියනවා නම් අපි ධර්මයේ හැසිරීම නිසා අපිට යහපතක් වෙනවා, අපිට ආරක්ෂාවක් තියෙනවා. ඒ වෙනකම් අපිට ඉන්ෂුරන්ස් එකක් ලැබෙනවා. ඒක හරියට මේ වැස්සකට වැස්සක් ඇටට කුඩයක් පාවිච්චි කරලා తాවකාලිකව අපිට සහනයක් ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ ධර්මයේ හැසිරීම කියලා හඳුන්වන්නේ? ඒ නිසා මම දන්නවා ඔබටත් මතුවෙන බොහෝ ගැටලු. මා වගේම ඔබත් ඉතර හිතන කෙනෙක් නිසා මේ ප්‍රශ්න මාලාවක් සහිතව සමා මම හිතන්නේ ඔබ අද සාකච්ඡාවට සහභාගී වෙනවා ඇත්තේ. ඒ නිසා මම හරි කැමති මේ සාකච්ඡාවට. මේ සාකච්ඡාව ආරම්භ කිරීමට මා මුලින්ම ආරාධනා කරන්න කැමති අපේ කල්‍යාණ මිත්‍ර උපුල් නිසන්ත ගමගේ අපේ ගුරුතුමන්ට. ගුරුතුමනි, මොකද්ද මේ මාතෘකාව හැටියට මේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ?
බොහොම පිං කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මෙත්සිරි හේරත් මහත්මයාණෙනි, ගෞරවනීය ස්වාමින් වහන්ස, නමස්කාර පූර්වකය අවසරයි. කල්‍යාණ මිත්‍රයනි, මේ සුසංහිත සදහම් සංවාද මාලාව අපි වෛද්‍යතුමා පැහැදිලි කළා වගේ ධර්මයේ විවිධ අංශ සාමාන්‍ය ජන ජීවිතයට ඈඳා ගැනීම අරමුණු කරගෙන තේමා කරගෙන පවත්වාගෙන යන්නේ. ඉතින් අද වැඩසටහන සුවිශේෂී මාතෘකාවක්, මේ ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී, දහම දැහැමියා රකි, මේ මාතෘකාව පිළිබඳ වඩාත් ප්‍රබුද්ධ වූත් විචාරාත්මක වූත් ධර්මානුකූල වූත් විවරණයක් ලබා ගන්නටයි අපි මේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ අපේ නායක ස්වාමින් වහන්සේට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා කිව්වා වගේ බොහොම කෙටි කාලෙකින් මේ වැඩසටහන ඒ අරමුණින් නැවත අපේ නායක ස්වාමින් වහන්සේ සමග කරන්නට හැකි වෙයි කියලා අපි හැමදෙනාම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවය. ඔබතුමා අහනවා මේ මාතෘකාව පිළිබඳ පැහැදිලි කිරීමක්. එක පැත්තකින් බැලුවොත් අපි ජීවිතේ පුරාම සෙවීමක් තමයි කරන්නේ, සොයනවා. මනුෂ්‍යයන් පමණක් නොවේ සතුන් පවා සෙවීමක්, හැම සත්වෙකම සෙවීමක තමයි නිරත වෙන්නේ. අපි හොයනවා. මොනවද? අපි මුදල් හොයනවා. ඒ මුදල් ඉතිරි කරන්න හොයනවා. සමහර විට දරුවෙකුට පාසලක් හොයනවා. කෙනෙක් විවාහයට සහකරුවෙක් සහකාරියක් හොයන්න පුළුවනි. දැන් මේ විදිහට ජීවිතේ පුරාම අපි ඉන්නේ සෙවීමක. ඉඩමක් හොයනවා වෙන්න පුළුවන්. ගෙයක් හොයනවා. දැන් මෙහෙම සෙවීමක නැති මොහොතක් හොයාගන්න අමාරුයි. ඉතින් එයින් ඈතට අතීතයට ගියොත් සමහර විට අපි මව් කුසක් හෙව්වා වෙන්නත් පුළුවන්. එතනින් පටන් ගත්ත සෙවීම තාම සොයනවා. මේ කවදා ඉවර වෙයිද කියන්න බෑ. දැන් මේ අපි සොයන සියල්ල මාතෘකා දෙකකට ගොනු කරන්න පිළිවන්. එකක් තමයි අපි සැප හොයනවා. සැප, සුවය, සතුට හොයනවා. සැපය, සුවය, සතුට සොයන්නේ නැති කෙනෙක් නැහැ. එපමණක් නොවේයි, ඊට එහා දෙයකුත් හොයනවා. ඒ කුමක්ද? මේ අපි මහන්සියෙන් හොයාගත්ත සැප ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් අපි සැලකිලිමත් වෙනවා, ආරක්ෂාවකුත් හොයනවා. මොන වගේ ආරක්ෂාවද හොයන්නේ? අපි අයිති කරගත්ත සුවයෙහි ආරක්ෂාවත්, ඒ සුවය විඳින තමන්ගේ ආරක්ෂාවත්, මගේ ආරක්ෂාවත්. එතන මෙන්න මේ කාරණා දෙක තමයි අපි ජීවිතේ පුරාම හොයන්නේ, සැපයි ඊළඟට ආරක්ෂාවයි. එතන ආරක්ෂා කරගන්න අපි උත්සාහ කරන්නේ අපි විඳින අයිති කරගෙන තියෙන සැපයි, ඒ සැපේ ආරක්ෂාව, ඒ වගේම ඒ සැප විඳින කෙනාගේ ආරක්ෂාව. දෙයි මේ ආරක්ෂාව ඔබතුමා කියපු වේ ඇෂුවරන්ස් ඉන්ෂුවරන්ස් එක, රැකවරණය, වගකීම, වගකීම් සහතිකය අපිට ගන්න පුළුවන්, භෞතිකව ගන්න පුළුවනි. හැබැයි එතනින් අපි සෑහීමකට පත් වෙනවද? අපි හිතනවද අපිට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබුණා කියලා? අපිට සහ අපේ අපි අයිති කරගෙන තියෙන සුඛෝපභෝගී දේවල් වලට අපිට හිතෙනවද දැන් සැබෑ රැකවරණයක් ලැබිලා තියෙන්නේ කියලා? උදාහරණයක් විදිහට අපි වාහනයක් ගන්නවා, උදාහරණයක් විදිහට. එතකොට හොඳ තත්ත්වේ වාහනයක් අපි බලනවා, මේක ආරක්ෂිත වාහනයක්ද, මේකේ බ්‍රේක් කොහොමද, ABS තියෙනවද, ඊටත් වැඩිය දියුණු තාක්ෂණයක්ද තියෙන්නේ. දැන් මේ ඔක්කොම බලනවා, සීට් බෙල්ට්ස් වැඩ කරනවද, එයාබෑග්ස් වැඩ කරනවද, ඊළඟට මේක හදලා තියෙන්නේ කොයි රටේද, ජපානේද, එංගලන්තේද, ජර්මනියේද, ඇමරිකාවේද, ෆ්‍රාන්සේද. ඉතින් මෙහෙම බලලා දැන් මේ භෞතික පැත්තෙන් බලන්න පුළුවන්, ඔක්කොම බලලා සෑහීමකට පත් වෙලා තමයි වාහනේ ගන්න. හැබැයි ඒත් අපිට මදි, මේ භෞතික ආරක්ෂාව අපිට මදි. ඉතින් මදි නිසා තමයි ඔය වාහනවල ඉස්සරහ තව දෙහිගෙඩි තුනක් මිරිස් කරලා කෙල්ලන්නේ. එතන අර මුළු ජපන් තාක්ෂණය, ඇමරිකන් තාක්ෂණය, බ්‍රිතාන්‍ය, ෆ්‍රාන්ස, ජර්මනි ඔක්කොම තාක්ෂණයට එහා ගිය ආරක්ෂාවක් අපි හිතනවා අර දෙහිගෙඩි තුනකුයි මිරිස් කරලකුයි එල්ලුවාම ලැබෙනවා කියලා. එහෙම නැත්නම් සමහරට අපි දැකලා තියෙනවා මේ ඉදිරිපස වීදුරුවේ වින්ස්ක්‍රීන් එකේ ඔය සුදු පාටින් ඉරි හැම ඇඳලා යම් යම් රූප ඇඳලා තියෙනවා. එහෙම නැත්නම් දේව රූප වාහනය ඇතුලේ තියෙනවා, බුද්ධ රූප තියෙනවා, සමහර බස් රථවල මුළු දේව මණ්ඩලයේම වැඩ ඉන්නවා. දැන් මෙහෙම දැන් මේ ආරක්ෂාව භෞතික ආරක්ෂාවක් නෙමෙයි. ඒක භෞතිකව විග්‍රහ කරන්න බෑ. හැබැයි මේ භෞතිකව අපිට ලැබෙන ආරක්ෂාවින් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ මිනිස්සයා. කිසිම සතෙක් නම් එහෙම කරන බවක් පේන්නේ නැහැ. සතා 100%ක්ම විශ්වාස කරන්නේ භෞතික ආරක්ෂාව මත පමණයි යැපෙන්නේ. හැබැයි මිනිස්සයාට ඒක මදි. ඉන් එහා ගිය ආරක්ෂාවක්, ඒ භෞතික ආරක්ෂාවත් ලැබමින් ඉන් එහා ගිය ආරක්ෂාවක් හොයනවා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ නිසා තමයි ඔය මේ ගුප්ත විද්‍යා සහ ආගම් ඇති වෙන්නටත් පවතින්නටත් හේතුව, එක හේතුවක් තමයි මේ භෞතික ලෝකයෙන් දෙන ආරක්ෂාව, අපිට සහ අපේ දේවල් වලට දෙන ආරක්ෂාව මදි කියන හැඟීම තියෙනවා. ඒ ඔක්කොම තිබුණත් අනතුරු වෙනවා. එතකොට අපි එතනදී අපි නොපෙනෙන අපිට භෞතිකව විග්‍රහ කරන්න බැරි මොනම හරි බලවේගයකට අපි කියනවා අනේ මාව බේරලා දෙන්න, අනේ අපිව බේරලා දෙන්න. එහෙම රැකවරණයක් පිහිටක් පතනවා. ඉතින් මේක මනුෂ්‍ය ගතියක්, මනුෂ්‍ය ස්වභාවයක්. ඒ ස්වභාවය නිසා තමයි මේ අර භෞතිකත්වයේ ඉක්මවා ගිය ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ, හොයන්නේ, පතන්නේ. ඉතින් ඒ අනුව එක එක ආගම් වලින් එක එක ආරක්ෂක විධිවිධාන යෝජනා කරලා තිබෙනවා, පෙන්නලා දීලා තිබෙනවා. ඒ බුදුදහමේ ආරක්ෂාව පිළිබඳ කියන වැදගත්ම ප්‍රකාශය තමයි ඔබතුමා තේමාව විදිහට අද ඉදිරිපත් කළේ, ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී, දහම දැහැමියා රකින්නවා. ඒ දහම දහමට අනුව ජීවත් වෙන කෙනාට ආරක්ෂාවක් දෙනවා කියන එක. මේයින් මූලිකම මනුෂ්‍ය අවශ්‍යතාවයක් තමයි ඉටු කරන්නේ. මූලික මනුෂ්‍ය අවශ්‍යතාවයකට තමයි මේ පාඨය ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා වගේ බොහෝම කාලීන ඒ වගේම ඉතාම හරවත් ප්‍රකාශයක් තමයි මේ පුංචි ගාථාවේ මේ පාඨ දෙකෙන් කියන්නේ.
හොඳයි, මම හිතන්නේ අපි බොහොම වැදගත් තැනකට පැමිණියා. එම කියන්නේ හේතුව දැන් ඒ මේ මාතෘකාව තුළ පැහැදිලි කළ යුතු විශේෂම කරුණක් ඔබතුමා පැහැදිලි කරා. අපිට කිසියම් ආකාරයක ආරක්ෂාවක් ලැබෙනවා කියලා. අපි කැමති හැමෝම ආරක්ෂාවල ජීවත් වෙන්න සමහත්. ඒ නිසා මේ කර්තව්‍යයේදී මේ වැඩේදී එම ඔබතුමා යහන්න කැමති. ඉතින් ඒ සඳහා මේ යන ගමනේ මොනවද එහෙනම් මේ දැන් අපි බොහෝ දෙනෙක් දන්නවා ධර්මයේ කිසියම් කාරණා කරුණු අපි කුඩා කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. අපි දහම් පාසලේ ඉගෙන ගත්තා, පාසලේදී සමහර විශ්වවිද්‍යාල මට්ටමින් නොයෙක් මට්ටමින් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ආරක්ෂාව ලැබීමට මොන ධර්ම කරුණුද, එහෙම නැත්නම් කොහොමද අපි හැසිරෙන්නේ? දැන් ධර්මයේ හැසිරීම නිසානේ මේ ආරක්ෂාව ලැබෙන්නේ. එහෙනම් මොකද්ද මේ හැසිරීම කියලා බලාපොරොත්තු වෙන්නේ? අපි අර පන්සිල් පද රකින්න එකද, එහෙම නැත්නම් මාසයකට සැරයක් සිල් ගන්න එකද, එහෙම නැතිනම් මොන විදිහේ කරුණු කාරණාද ඉස්මතු කළ දක්වන්න පුළුවන් මේ ආරක්ෂාව සඳහා අපි හැසිරිය යුත්තේ කොහොමද?
බොහෝම විස්තරාත්මකව සාකච්ඡා කළ හැකි අංශයකට තමා මේ සංවාදයේ ඔබතුමා දෙවෙනි ප්‍රශ්නයෙන් විවෘත කරන්නේ. දහම කියන්නේ මොකද්ද? දහම හැසිරෙනවා කියන්නේ මොකද්ද? එයින් ඇත්තටම මොන විදිහේ ආරක්ෂාවක්ද ලැබෙන්නේ? ඉතින් මේවා දීර්ඝ වශයෙන් කතා කරන්නට ඕනේ කාරණා. දැන් මම කලින් ගත්ත උදාහරණය, අපි කියන වාහනයක මේ මාත් දැකලා තියෙනවා, මේ තමන්ගේ ආගමට අනුව කිසියම් ආගමික ගෞරවනීය සංකේතයක් බෝධිත වාහනය ඇතුලේ එක්කෝ ඩෑෂ්බෝඩ් එක උඩ තියෙනවා, එහෙම නැත්නම් ඇතුලේ තියෙන කන්නඩියේ එල්ලලා තියෙනවා. එතකොට අර බස් රථවල ඒ සමස්ත දේව මණ්ඩලයේම සහ බුදුරජාණන් වහන්සේ සමහර විට බුද්ධ රූපෙත් එක්කම ලොකු මේ විශාල මේ රාමුවක එල්ලලා තියෙනවා. ඉතින් මම දකින්නවා මේ හඳුන් කුරුපත්තු කරනවා. ඊළඟට ඔය සමහර විට බොහොම බල ආස්කන් තියෙනවා කියන විහාරස්ථානයක් ළඟ නවත්තලා විජහට දුවලා ගිහිල්ලා පොන්දස්තර මහත්මිය වැඳලා ඒ කාසියක් පින්පෙට්ටියට දාලා අතන පූජා කරපු මල් ටිකක්, කවුරු හරි පූජා කරපු මල් ටිකක් විජහට ගෙනල්ලා මේ අර බුද්ධ රූපි තියෙන තැන, දේව මණ්ඩලයේ තියෙන තැනට තියෙනවා. ඉතින් මේ මල් ටික හැඳ වෙනකල් මේ බස් එකේ තියෙනවා. එතකොට මෙයින් කොන්දස්තර මහත්මයාට සහ රියදුරු මහත්මයාට කිසියම් මානසික රක්ෂණයක්, ඉන්ෂුරන්ස් එකක් ලැබෙනවා ඇති මානසිකව. හැබැයි ඉතින් මගේ අත්දැකීම තමයි ඒ බස් රථය බොහෝ විට ඒ පන්සල අයිනේ නෙමෙයි නවත්තන්නේ. අර යන බස් එක යන ගමන්ම වේගය අඩු කරාම කොන්දස්තර මහත්මයා පැනලා දුවලා ගිහිල්ලා ඒ බස් එක යනවා. කොන්දස්තර මහත්මයා විජහට දුවලා ගිහිල්ලා අද්දකින් වඳිනවා, වඳින ගමන් කාසියක් විසික් කරනවා, මල් ටිකක් ගන්නවා, දුවගෙන එනවා, යන බස් එකට නගිනවා. දැන් ඒ එතනත් ලොකු අනතුරක් තියෙන්නේ. ඊළඟට මේ වාහනයකට ආරක්ෂාවක් ලැබෙන්න නම් වාහනය හරියට පදවන්නට ඕන. මාර්ග නීති වලට අනුව විනයක් ඇතුව, ඉවසීමක් ඇතුව, සිහිය තියාගෙන පදවන්නට ඕනේ වාහනයකින් අනතුරක් නොවෙන්නට බොහෝ විට. කියන්නේ තමන්ගේ අතින් වැරද්දක් වෙලා අනතුරක් නොවෙන්නට ඒ අවශ්‍යයි. දැන් එහෙම වාහනය පදවන්නේ නැතුව අසිහියෙන්, එහෙම නැත්තම් වෙන කලබලයක කතා බහ කරමින් තරංගයට වගේ තරහින් ආවේගශීලීව එහෙම වාහනේ පදවලා අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අනතුරක් වෙන එකෙන් වළක්වා ගන්නට අර වාහනේ ඇතුලේ තියෙන දේව මණ්ඩලයේ ඒ රාමුවට හෝ අර බුද්ධ ප්‍රතිමා වහන්සේට පුළුවන්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා. මන්නම් ඒ මං හිතන්නේ නෑ, මට විශ්වාසෙකුත් නෑ. වාහනේ පදවන කෙනා නොසලකිලිමත් නම් ඒ නොසලකිලිමත් බව අභිභව නොසලකිලිමත් බව නිසා වෙන්න තියෙන අනතුරු වලින් ඒ වාහනයයි වාහනේ පදවන කෙනයි බේරලා දෙන්න වාහනේ ඇතුලේ තියෙන ආගමික සංකේතවලට පුළුවන් කියලා. ඉතින් මේ සරල උදාහරණය තමයි මේ මුළු මාතෘකාවම පැහැදිලි කරන්න පුළුවන් හොඳම සරල විදිහ. එතන අපි අපේ ජීවිත යාත්‍රාව විනයක් ඇතුව ඉවසීමෙන් සිහිබුද්ධියෙන් පැදෙව්වොත් අපේ ජීවිතේ අනතුරකට හෙලන්නේ නැතුව අපේ ජීවත් වීම නිසා අනිත් අයගේ ජීවිත අනතුරකට හෙලන්නේත් නැතිව අපිට සුවසේ ජීවිත යාත්‍රාව පදවන්නට තියෙන අවස්ථාව බොහොම වැඩි. ඒ සම්භාවිතාවයේ බොහොම වැඩි. ඉතින් මේ තමා මේ සරලම මේක ගැඹුරට ගෙනියන්නේ නැතුව සරලම චිත්‍රය දෙන්න පුළුවන් මේ දහමේ හැසිරෙන කෙනා දහමින් ආරක්ෂා කරනවා කියන එකට.
ඔබතුමා කියන්නේ එතකොට මේ වාහනවල තියෙන දේව රූප එහෙම නැත්නම් ඒ සමහරලාට මේ දෙහි ගෙඩියෙල්ලනේ ඒවා කිරීමෙන් කිසියම් ආකාරයක මානසික උත්තේජනයක් සහනයක් ලැබෙනවා. හැබැයි වඩා වැදගත් වෙන්නේ සී කල්පනාව පවත්වාගෙන වාහනේ ලැබීම. ඒක තමයි මම හිතන්නේ ඔබතුමාගේ මේ කතාවේ මේ ප්‍රකාශයේ මට දැනුණු අදහස.
ඔව් ඇත්තටම ඇත්තටම ඒ තමයි ඇත්තම ආරක්ෂාව. සැබෑම ආරක්ෂාව තියෙන්නේ එතන තමයි. ඉතින් අර වගේන් කිසියම් කෙනෙක් චකිතයක් බයක් තියෙනවා නම් ඒ බය චකිතය නැති කරන්න පුළුවන්. බාහිර ආරක්ෂාවක් තියෙනවා කියලා අර වගේ චාරිත්‍රයකින් කිසියම් එහෙම විශ්වාසයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි වාහනේ පදවනකොට නම් මොහොතින් මොහොත ඒ සිහි කල්පනාව තියෙන්න ඕනේ. සිහි කල්පනාව නැති කරගෙන අනේ මාවයි මගේ වාහනේ ජීවිතේ ඔක්කොම මේ දෙවියන්ට බාරයි කියලා නම් වාහනේ පදවන්න බෑ.
මං හිතන්නේ මේ කාලයේ මේ මාතෘකාව කතා කරන්න විශේෂ කාලයක් කියලා මට හිතෙනවා. මොකද අපි බොහොම අවිනිශ්චිත කාලයක ගත කරන්නේ. COVID-19 pandemic එක මුළු ලෝකේ පුරාම පැතිරෙනවා. මේ මාතෘකාවට එන කලින් අපි නැවතත් මං ඔබතුමාගෙන් අහන්න කැමති විශේෂ මාතෘකාවට එන කලින් මේ ධර්මයේ හැසිරීම මේ කලින් කියපු ගාථා පාඩේට ගියොත් ධර්මයේ හැසිරෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරන ලබයි මනාකොට පුරුදු පුහුණු කරන ලද ධර්මය දෙලොව සැප ලබා දෙයි. ධර්මයේ හැසිරීමෙන් එවැනි උසස් ආනිසංස ඇතිවනු ඇත. ධර්මාචාරි පුද්ගලයන් ධර්මයේ හැසිරෙන පුද්ගලයන් දුකතියට නොගොස් සුගතියට යයි. මේ ගාථාවේ මේ සරල පැහැදිලි කිරීම කොහොමද මේ ධර්මයේ හැසිරෙන්නේ? එහෙම නැතිනම් මොනවද අපි කළ යුත්තේ? දැන් මේක තමයි අපේ හැමෝටම මං හිතන්නේ අපි හැමෝගෙම හිතේ මතුවෙන ලොකුම ප්‍රශ්නය. දැන් ඔබතුමා කිව්වා සී කල්පනාවෙන් ජීවත් වෙන එක කියලා. සී කල්පනාවෙන් ජීවත් වෙන එක. ඊට අමතරව අපි මොනවද කළ යුත්තේ? අපි හිතේ ලොකු බයක් ඇති වෙනවා මේ මාතෘකාව කතා කරනකොට සමහර වෙලාවට. අපි මේ හැසිරෙන විදිය මදිද? තව කොහොමද මෙතනින් ඉස්සරහට හැසිරෙන්න ඕනේ? ධර්මයේ හැසිරීම කියන එකෙන් අදහස් කරන්නේ අර සාමාන්‍ය අපි කුඩා කාලේ ඉඳන් ඉගෙනගත්ත පන්සිල් පද රකින්න එක පමණක්ද? එහෙම නැතිනම් මේ ගමන ඉස්සරහට යන්න, එහෙම නැත්නම් නිවන සඳහා මේ යන ගමනේ අපි දැන් ආරම්භ කළ යුත්තේ, අලුතෙන් එකතු කරගත්ත යුත්තේ මොන වගේ ගතිගුණද, මොන වගේ පුරුදුද? ඒ ගැන යමක් ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්.
පංචශීලය අපි කුඩා කාලේ සිට අපිට බෞද්ධ අපට පුරුදු කළ චාරිත්‍රය, පංචශීල ගැනීම, පංචශීල සමාදන් වීම, එය බොහෝ විට චාරිත්‍රයකට සීමා වෙන දෙයක්. නමුත් පංචශීලයේ ලොකු ගැඹුරක් තිබෙනවා. පංචශීලය අපිව ඉතාම සුරක්ෂිත තැනකට අරගෙන යනවා. ඒ පිළිබඳ ඒ පංචශීලයේ ගැන කරලා තිබෙන විග්‍රහයන් හදාරනකොට බොහොම පැහැදිලි වෙනවා. ඒ වගේම ඒ පංචශීලයේ පිහිටා ජීවත් වෙනකොට අත්දැකීමෙන්ම ඒ කතාව තහවුරු වෙනවා. තව කෙනෙක්ගේ ප්‍රාණයට අපි හිංසාවක් කරන්නේ නැත්නම් අපිට දැනෙන ජීවිත බිය අඩු වෙනවා. බොහෝ විට බයින් ජීවත් වෙන්නේ අනිත් අයව බය කරන අය. අපි හිතන හරි එඩිතරයි හරි නිර්භීතයි කියලා. නමුත් මේ අනිත් අයව බය කරන්නේ තමන් බය නිසා. තමන් බය නැත්නම් තමන් නිර්භීත නම් කාවත් බය කරන්න අවශ්‍ය නැහැ. දැන් අනිත් අයව ත්‍රස්ත කරන්නේ අනිත් අයව තැති ගන්නවන්නේ මුලින්ම තමන් තැති ගත්ත නිසා. මේක තමයි සරල මූල ධර්මය. ඉතින් එහෙමනම් එහෙම කෙනෙක් ජීවිත කාලෙම ඉඳ වෙන්නේ බය වෙලා. ඉතින් අනිත් අයගේ දේවල් පැහැර ගන්න කෙනාට ලොකු බයක් තියෙනවා තමන්ගේ දේ නැති වෙයි කියලා. මේ පංචශීලයේ පිළිබඳ සරලම මූල ධර්මය. ඉතින් මේ බය කියන කාරණයෙන් අපිට නිදහස් වෙලා අඩු වෙලා බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන් අපි හරියට පංචශීලය රකින්නවා. ලොකු සැහැල්ලුවක් ලොකු මේ ආරක්ෂාවක් බය අඩු වෙන ගතියක් තියෙනවා පංචශීලයේ හරියට රකින්නකොට. දැන් ඔබතුමා මේ පැහැදිලි කරපු ගාථාව ඒ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝව සුඛමාවහාති සායි ඉදිරි ඔබතුමා පැහැදිලි කරපේ ආනිසංස පිළිබඳ කතාව තියෙන ගාථාව මට මතක හැටියට නම් අපේ සූත්‍ර පිටකයේ තැන් දෙක විතර හම්බ වෙනවා. එක තැනක් තමයි තේර ගාථාවල. ධම්මික ස්වාමින් වහන්සේගේ තේර ගාථාවල මේ ගාථාව හම්බෙන ওই විදිහටම තව ගාථා 3-4ක් එක්ක ඊළඟට මේ බොහොම ලස්සන තැනක් තියෙනවා මේ මේක ජාතක කතාවකට සම්බන්ධ කරලා. ඒ කතාව තියෙන්නේ 550 ජාතකයේ. හැබැයි මේ 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 ගාථාව එන්නේ ජාතක පොතේ නෙමෙයි, ජාතක පොතේ තියෙනවා. හැබැයි ත්‍රිපිටකයේ තියෙන ගාථාවක්. කියන්නේ සූත්‍ර පිටකයේ, කුද්දකනිකායි, ජාතක පාළියේ තමයි මේ ගාථාව තියෙන්නේ. හැබැයි කතාව මේ කියන කතාව තියෙන්නේ 550 ජාතක පොත් වහන්සේකේ කතාව. මම බොහොම කෙටියෙන් කියන්නම්. කමක් නැද්ද?
හොඳයි, ඒක කියන්න පුළුවන්.
හොඳයි. මේ අපේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා අභිනිෂ්ක්‍රමණය කරලා බුද්ධත්වයේ ලබාගෙන ඉතින් මේ පිළිබඳ සාකච්ඡා කරන විට මේ ඔබ වහන්සේ කරපු අභිනිෂ්ක්‍රමණය හරි ශ්‍රේෂ්ඨයි. මේ රජකම අත්හැරලා සක්විත රජකම අත්හැරලා ලැබපු අභිනිෂ්ක්‍රමණය මේ ගැන කතා කරනකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භවයේ විතරක් නෙමෙයි මීට කලින් භවයක භවවලත් මම අභිනිෂ්ක්‍රමණය කරලා තියෙනවා. ඒක මට බොහොම පුරුදු දෙයක්. ඉතින් ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් කරනවා අනේ අතීත කතාව අපිට කියන්න. එතනදී මේ අතීත කතාව දේශනා කරනවා. මේ කතාව තියෙන්නේ 550 ජාතක පොත් වහන්සේ තුලයි. මොකද කතාව මේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන් රාජ්‍ය කරන කාලේ යටගිය දවසේ ඒ රජතුමාගේ බිසව ගර්භණී තත්ත්වයට පත් වුණා. පත් වෙලා මාස 9කට පස්සේ පුතෙක් බිහි කළා. ඒ පුතෙක් බිහි කළාම එක්තරා යකින්නක් ඇවිල්ලා යක්ෂ වේශේ මවාගෙන ඇවිල්ලා අර පුතාව පැහැරගෙන ගියා. ගිහලා කාලා දැම්මා. බය කරලා ලুকু සද්දයක් එක්ක බය කරලා. ඉතින් මේ සිදුවීම තුන් වතාවක්ම වුණා. තුන් වතාවක් වුණා. ඒ රජ්ජුරුවන්ට කර කියාගන්න දෙයක් නැහැ. රජ්ජුරුව මොකද යකෙක් එක්ක කරන්නේ. යක්ෂණියක් එක්ක මේ හේතාත්මක ශාපයක් නිසා. ඉතින් හතරවෙනි වතාවේ පිළිසිඳ ගත්තාම දරුවෙක්ව රජතුමා සියලු උපදේශකවරුන්ගෙන් ඇහුවා කොහොමද මේ මරණයෙන් බේරගන්නේ? මොකද කරන්න ඕනේ? ඉතින් එක එක උපදේශකවරු එක එක උපදෙස් දුන්නා. මේකේ මේ අහවල් තල්කොලයක් එල්ලුවොත් යක්කු වෙන්නේ නැති වෙයි ඇඳ වටේ හතර කොණී. ඒ අපි සාමාන්‍යයෙන් කියන දේවල්. හැබැයි ඒක උපදේශකවරු එක්ක මේ සම්පූර්ණයෙන් යකඩින්ම ගයක් හැදුවොත් යකඩ මාලිගාවක් හැදුවොත් හැම දෙයක්ම යකඩින් යක්කුන්ට එන්න බෑ. යක්කු යකඩවලට බයයි. ඉතින් ඒ කතාව අපි විවාහරි තියෙනවනේ. අපි බැදුමක් එහෙම අරන් යනකොට මොනවා හරි යකඩානියක් දෙහි බෑවක් එහෙම ගෙනියනවනේ. ඒ බැල්ම නවතින්ට. ඉතින් මේ කතාව රජතුමාට ඒත්තු ගිහිල්ලා රජතුමා සම්පූර්ණයෙන් යකඩින්ම මාලිගයක් හැදුවා. අදලාර බිසෝන් වහන්සේ ඒක ඇතුලේ නැවැත්තුවා. නැවැත්තුවාම ඔන්න පුතෙක් ලැබුණා. හැබැයි දැන් හරි යකින්නට එන්න බෑ. එන්න බෑ. එතකොට මේ මාලිගය ඇතුලේ අවුරුදු 16ක් වෙනකල්ම මේ කුමාරයා සියලු සැප සම්පත් එක්ක හැදුනා. ඉතින් ඒ නිසා මේ කුමාරයාට අයෝඝර කියන නම වැටුණා. අයෝ කියන්නේ අයන් යකඩ කියන එක. අයෝමය යකඩ කියන එකනේ අයෝ අය කියන්නේ. ඉතින් එතකොට ඝර කියන්නේ gedara. ගෘහයේ කියන එක. ඉතින් මේ යකඩ gedaraක හිටිය කෙනා යකඩ මිනිහෙක් කියන වචනේ තමයි මෙතන තියෙන්නේ. රජතුමා පස්සේ කිව්ව අවුරුදු 16ක් වුණාට පස්සේ අපේ රාජධානියට කැඳවාගෙන ඉන්න මට ඕන රජකම බාර දෙන්න. එහෙම කිව්වහම ඉතින් දර පිරිවලින් පෙරහරින් කුමාරයව එක්ක යනවා නගරයට. කුමාරයා පළවෙනි වතාවට තමයි නගරය දැක්කේ. මේ උයන් වතු, මල් වතු, වැව් පොකුණු දැක්කේ. කොච්චර ලස්සනද. ඇයි මෙච්චර කල් මට මේවා පෙන්වෙන්නේ නැත්තේ? ඇයි මාව හිර කරලා තිබ්බේ යකඩ කූඩුවක? එතරම් කතාව කිව්වා. මෙහෙමයි කලින් තුන් දෙනා මැරුණ ඔබේ වැඩිමහල් සහෝදරයන්. ඉතින් ඔබව මරණයෙන් බේරගන්න තමා මේ විදිහට යකඩ හිරගේක තිබ්බේ. මේ රජතුමා ළඟට ගියාම රජතුමා දැක්කලා හරි සතුටුනා. මගේ පුතා කොච්චර ලස්සනද, කොච්චර ශක්තිමත්ද. රාජධානිය බාර දුන්නා. එතර මේ අවුරුදු 16 කුමාරයා කියනවා, රජතුමනි, පියතුමනි, මට රජකම එපා. මට ධර්මයේ හැසිරෙන්න අවසර දෙන්න. ධර්මයේ හැසිරෙන්න අවසර දෙන්න. දේශපාලනයේ මට එපා කියලා. ඉතින් රජතුමා අහනවා මොන හේතුවක් නිසාද ඔබ එහෙම කියන්නේ? අර මේ කතාව මේ කුමාරයාගේ හිතට හොඳටම වැදුනා. මේ තමන්ගේ වැඩිමහල් සහෝදරයොන්ට සිදුවෙච්ච මරණ, ඒ මරණයෙන් බේරෙන්න තමන්ව යකඩ කූඩුවක තබා තිබීම ගැන හොඳට වැදුනා මේ බෝධිසත්ව හිතට. එතකොට මේ හේතු ගණනාවක් කියනවා. මේ හේතු ටික සූත්‍ර පිටකේ තියෙනවා. අයෝඝර ජාතක පාළියේ තියෙනවා. මුලින්ම කියන්නේ හරි ලස්සනට පටන් ගන්නවා. මට ඒ සියල්ල මතක නැහැ. මතක ටික කියන්නම්. හරි ලස්සනට පටන් ගන්නවා. මේ වැහි වලාකුළු ඉදිරියට යනවා මිසක් ආපසු එමක් නැහැ. වැහි වලාකුළක් අහසේ එක පැත්තකට යනවනේ. ඉතින් ඒ පැත්තටම යනවා. ආපහු එමක් නැහැ වගේ. මෞකුස පිළිසිඳ ගත්තොත් මරණය කරා තමයි යන්නේ. ආපහු එමක් නැහැ කියලා. මේ තමයි පළවෙනි ගාථාව. මේ සිහි කරලා මේ නිසා මට ධර්මයේ හැසිරෙන්නට ඕනෑයි කියන සිත පහළ වුණා. මේ පළවෙනි හේතුව. ඉතින් තව හේතු කියනවා මිනිස්සු අනිත් අයත් එක්ක සටන් කරලා දිනනවා. හැබැයි ඒ කවුරුවත් මරණයත් එක්ක සටන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේ නිසාත් මට ධර්මයේ හැසිරෙන්නට ඕනේ කියන සිත පහළ වුණා. ඊළඟට රජවරු තව රාජධානිය අල්ලා ගන්නවා. යුද්ධ හමුදාව වරන් ගිහිල්ලා සටන් කරලා විශාල පිරිසක් ඝාතනය කරලා. හැබැයි කිසිම රජ කෙනෙක් මරණියත් එක්ක සටන් කරන්න බෑ, කරන්නෙත් නෑ. මේ නිසාත් මට ධර්මයේ හැසිරෙන්නට ඕනේ කියන සිත පහළ වුණා. ඒ රජවරු සිව්බල සේනාව මර්ගෙන ගිහිල්ලා අර ඔක්කොම නගර විනාශ කරනවා. ඒ ඇත්තු ගිහිල්ලා මුළු නගරම විනාශ කරනවා. හැබැයි ඒ ඇත්තුන්ටවත් බෑ මරණය විනාශ කරන්න. විවිධ අපරාධකාරයන් සහ ජනතා දේපල පැහැරගත් අය, ඒව හොරකම් කරගත් අය සමහර විට අහු වෙනවා අධිකරණයට. අහු වුණාම නඩු අහලා රජුරෝ ඒ ඇත්තන්ට දඬුවම් දෙනවා. ඒ රජවරු ඒ අපරාධ කරන අයට දඬුවම් දුන්නට මරණයට දඬුවම් දෙන්න හැකියාවක් කිසිම රජ කෙනෙකුට නැහැ. මේ ස්වභාවය නිසාත් මට ධර්මයේ හැසිරෙන්නට ඕනේයි කියන සිත පහළ වුණා. මේ අයෝඝර කුමාරයා තමගේ තාත්තට කියන කතාව. ඒ වගේම එහෙම අහුවෙන සමහර අපරාධකාරයන් බොරු සාක්ෂි හදලා නිදහස් වෙනව නඩුවෙන්. සාක්ෂි අනුවනේ නඩුවක් අහන්න. ඒතර බොරු සාක්ෂි හදලා ඒ අපරාධකාරියු නිදහස් වෙනවා. හැබැයි එහෙම නිදහස් වෙන කිසිම අපරාධකාරයෙක් මරණයට විරුද්ධව සාක්ෂියක් හදාගන්න දක්ෂ නැහැ. එහෙ ඒ ගැන උත්සාහ කරන්නේ නැහැ. මරණයෙන් නිදහස් වෙන්න සාක්ෂියක් හොයන්න නැහැ උත්සාහ කරන්නේ. මහා විශාල විල් තියෙනවා. අනෝතප්ත විල වගේ විල්, මහා විශාල විල්, ඊළඟට හිමාලය වගේ මහා කඳු, මහා වනාන්තර, මේවා ටික ටික ශ්‍රේ වේවි ශ්‍රේ වේවි යනවා. දවසක මේවා නැති වෙලාම යනවා. මේ ස්වභාවය නිසාත් මට හිතෙනවා ධර්මයේ හැසිරෙන්නට. ඊළඟට මේ සිංහයෝ, ව්‍යාග්‍රයෝ, කොටියෝ මිනිස්සුන්ව කාලා දානවා. හැබැයි ඒ කොටියන්ට, ව්‍යාග්‍රයන්ට, සිංහයන්ටවත් මරණීය කාලා දාන්න බෑ. මිනිස්සු කෑවට මරණීය කන්ට බෑ. මෙයා රජ කෙනෙක්, මෙයා පණ්ඩිතෙක්, මෙයා උගතෙක්, මෙයා ධනවතෙක් කියලා මරණීය ගණන් ගන්නෑ. මරණීය කිසි එකක් ගණන් ගන්නෑ. මේ ස්වභාවය නිසා මට ධර්මයේ හැසිරෙන්නට හිතෙනවා. මා දැකලා තියෙනවා, මේ අහලා තියෙනවා, ඔය මේ රංගශාලාවල මැජික් පෙන්නන අය විවිධ මායා පෙන්නනවා. මායා පෙන්නලා මිනිස්සු රවට්ටනවා. හැබැයි ඒ කිසිම මැජික් කාරයෙකුට බෑ මරණිය රවට්ටන්න. ඉතාම විෂගෝර සර්පයන් කිපිලා මිනිස්සුන්ට දෂ්ට කරනවා. දෂ්ට කරාම මේ මිනිස්සු මැරෙනවා. හැබැයි ඉතාම විෂගෝර සර්පයෙකුටවත් බෑ මරණයට දෂ්ට කරලා මරණිය මරලා දාන්න. එහෙම විෂගෝර දරුණු සර්පයෙක් කිපිලා මිනිස්සෙකුට දෂ්ට කරාම දක්ෂ වෛද්‍යවරයෙකුට පුළුවන් ඒ විෂ නසලා ඒ මිනිස්සයව සුවපත් කරන්න. හැබැයි වෛද්‍යවරුන්ට බෑ මරණියෙන් කාවවත් බේරලා දෙන්න. ඒ වගේම ඉතාම දක්ෂ වෛද්‍යවරු, විෂ වෛද්‍යවරු සමහර විට විෂාදීන්ට ගිහිල්ලා ලෙඩා සනීප වෙනවා, වෛද්‍යවරයා මැරිලා තියෙනවා. ඒ වගේම ඔය යක්කු ප්‍රේතයෝ, භූතයෝ කිපිලා මිනිස්සුන්ට ආවේශ වෙනවා. හැබැයි ඒ කිසිම යකෙකුට, ප්‍රේතයෙකුට, භූතයෙකුට බෑ මරණයට ආවේශ වෙන්න. එහෙම කිපුණු යකෙක්, භූතයෙක්, ප්‍රේතයෙක් මිනිස්සෙකුට ආවේශ වුණාම බලි ඇරලා, තොවිල් ඇරලා, තොවිල් කරලා, මන්ත්‍ර ජප කරලා ඒ කිපිච්ච යකාව පහදවලා අයින් කරන්න පුළුවන්. හැබැයි කිසිම බලියක්, තොවිලයක්, මන්ත්‍රයක් නැහැ මරණිය පහදවා ගන්නට. හොඳටම වෙරි වෙච්ච කෙනෙක් මත්පැන් දීලා දීපු කෙනෙක්ගේ ඇඳුම නිකම්ම ගැලවිලා වැටෙනවා වගේ ගඟක් අයිනේ තියෙන ගහක් මහ වැස්සකට ගඟට වැටෙනවා වගේ මිනිස්සු ලෙඩවලට ගොදුරු වෙනවා, මරණයටපත් වෙනවා. ඒ වගේම අන්තිම කාරණේ මතක හැටියට අන්තිම කාරණේ තමයි ඔය මේ රසායනික ක්‍රමයකට අතුරුදහන් වෙන්න පුළුවන් කියලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. රසායනික කිසියම් රසායනික බෙහෙතක් අරගෙන අතුරුදහන් වෙන්න පුළුවන්, නොපෙනීන්ට පුළුවන්. ඉතින් තමන්ගේ සතුරන් ඉදිරියේ නොපෙනීට පුළුවන් එබඳු ගෝර කියන රසායනික ක්‍රමයක. හැබැයි මරණයට නොපෙනී ඉන්න, මරණයෙන් හැංගිලා ඉන්න කිසිම රසායනික බෙහෙතක් නෑ. මෙන්න මේ කාරණා නිසා මට හිතෙනවා ධර්මයේ හැසිරෙන්නට. ධර්මයේ හැසිරුණොත් ඔබතුමා කිව්වා වගේ බොහෝම සැපවත් වෙන්න පුළුවන්. දහමයි අදහමයි කියලා දෙකක් තියෙනවා. ඒ දෙක එකක් නෙමෙයි. දහම සැප දෙනවා, අදහම දුක දෙනවා කියලා. ඉතින් මේ බොහොම දීර්ඝ විස්තරයක් මේ කාරණිය සම්බන්ධයෙන් තියෙන. මට හිතුණා මේ පාඩේ බොහොම ජනප්‍රිය වුණාට මේ කොහෙන්ද ආවේ කියන එක පැහැදිලි කරන එක වටිනවා කියලා.
හොඳයි, බොහොම ස්තුතියි. මං හිතන්නේ මේ ඒ කතන්දරය අහගෙන ඉන්නකොට මට අමතකුණා මම තමයි මේකේ sannivedakaya කියලා. මම මේ කතාවට එතන ලොක බැඳලා මං හිතන්නේ මම බොහොම රස වින්දා ලොකු කතන්දරයක් ඔබතුමා ප්‍රකාශ කරේ. මම හිතන්නේ අපිට බොහෝ දෙනෙකුට ධර්මය ඇසිරෙන්න කාලය ඇවිල්ලා. විශේෂයෙන්ම දැන් මේ කාලේ මරණය අතවන්නවා වගේ. එහෙම දැනෙන්න පුළුවන් අපිට. අපි බීතිකාවට පත් වෙලා ඉන්නවා. මම තව විශේෂ යමක් මගේ අත්දැකීමක් එකතු කරන්න කැමතියි මේ වෙලාවේ. දැන් අපි කිසියම් දෙයකට බයක් බීතිකාවක් ඇති වෙනවා නම් ඒ තුලින් අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය ඉබේම අඩු වෙනවා. දැන් අපි අහනවා අපි දැකලා තියෙනවා බෝධෙන කියන මේ කොරෝනා වලින් මේ යන්නේ කොරෝනා වලට ගොඩක් බය අය. එහෙම වුණාම මොකද වෙන්නේ? ඒකේ විද්‍යාත්මක පැහැදිලි කිරීමකුත් තියෙනවා. මොකද ඒ විද්‍යාත්මක පැහැදිලි කිරීම අපි ශරීරයේ තියෙන එක්තරා සෛල වර්ගයන් සුදු රුධිරාණු වර්ගයක් ඒවට කියනවා natural killer cells කියලා. මේ natural killer cells වල තියෙන ප්‍රධානම රාජකාරිය තමයි බාහිරින් පැමිණෙන විසබීජයක් ගිලලා මරලා විනාශ කරලා දාන එක. සමහර ශරීරයේ තුල තියෙන පිළිකා සෛලයක් සොයාගෙන හඳුනාගෙන ඒ සෛල විනාශ කර දැමීම. දැන් කිසියම් කෙනෙක් මානසික අත්‍යතියකට ලක් වෙලා ඉන්නවා නම් නිතරම බයෙන් ඉන්නවා නම් ඔවුන්ගේ ශරීරයේ තියෙන මේ natural killer cells කියන සෛල වර්ගය අඩු වෙනවා. ඒ අඩුවීම නිසා ඔවුන්ට රෝග ඇතිවීමේ හැකියාව වැඩි. ඒ නිසා මා ඉතාමත් වෛද්‍යවරයෙක් හැටියට ඔබ සමුගින් ඉල්ලා සිටිනවා මේ ධර්ම සාකච්ඡාව අතරතුර එකතු කරන්න. මේ රෝගයට අනවශ්‍ය බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. අපි සී කල්පනාවෙන් ඉන්න ඕනේ, ධර්මයේ හැසිරෙන්න ඕනේ. අපිට කිසියම් ආකාරයක ආරක්ෂාවක් ලැබෙවි. කොතරම් දුරට ආරක්ෂාවක් ලැබෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක අපි ප්‍රධාන අරමුණ විය යුත්තේ ධර්මයේ හැසිරීම. හොඳයි. මම වෙනත් මානයකට ඔබතුමාව අරන් යන්න කැමතියි. දැන් අපි කුඩා කාලයේ සිටන් සමහර වෙලාවට අපි අහලා තියෙනවා ජීවිතය අනියතයි මරණය නියතයි. මෙන්න මේ වගේ ප්‍රකාශන. ඒ අනුව අපිට හිතෙනවා මේ අපිට කිසිම ආරක්ෂාවක් නැහැ නේද කියලා. හැබැයි ඔබතුමා දැන් කියනවා මේ ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින් ආරක්ෂා කරනවා කියලා. මෙතන පොඩි ගැටුමක් තියෙනවා වගේ කියලා මට හිතෙනවා. ඔබතුමාට පුළුවන් දෙක පැහැදිලි කරන්න අපිට දැනෙන ආකාරයට, අපිට තේරෙන ආකාරයට.
ඔව්. එක පැත්තකින් ඔබතුමා කිව්ව කාරණේ අපි කුඩා කාලේ සිටම අහලා තියෙන, ඉගෙනගෙන තියෙන, නැවත නැවත කියන දේවල් මේ ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි, උපන්නොත් මැරෙනවා. ද මේ ආදී ප්‍රකාශ. ඇති අනිත් පැත්තෙන් දහමින් ඔය දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා දැන් මේවා තමයි දහම කියන්නේ. දහම් මොකද්ද කියලා ඇහුවොත් සරලවම කියන්න පුළුවන් කාරණේ තමයි එක්ක දාන සීල භාවනා, එමෙ නැත්තම් සීල සමාධි ප්‍රඥා. ඉතින් මේවා නිසා අපි අවංකවම මේ දහමත් එක්ක ජීවත් වෙනවා නම් එයින් ලොකු ශක්තියක් කෙනෙකුට ලැබෙනවා. ලොකු ශක්තියක් ලැබෙනවා. දැන් මෙතෙන්දී මේ කර්ම න්‍යාය, කර්මඵල න්‍යාය ලොකු භූමිකාවක් ඉටු කරනවා. අතීතයේ අපි මොනතරම් කර්ම කරලා තියෙනවද, කොතරම් හොඳ කර්ම කරලා තියෙනවද, සුදු කර්ම, කළු කර්ම කොපමණ කරලා තියෙනවද අපි කවුරුවත් දන්නේ නැහැ. හැබැයි ඇත්ත මොකද්ද? අපි හැමෝම බොහෝ පින්කම් කරලා තියෙනවා අතීතයේ. එහෙම නැත්නම් මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මේ ඇහැ කන හොඳට තියෙන, හිතන්න පුළුවන් බුද්ධියක් තියෙන, ඒ වගේම මේ දහම කතා කරන සාකච්ඡා කරන දේශයක උපදින්ට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම අකුසල කර්මත් කරලා ඇති. 100%ක්ම පුණ්‍ය කර්ම විතරක් කරපු කෙනෙක් මේ සංසාරේ නැහැ. ඒ වගේම අකුසල කර්මත් කරලා තියෙනවා. ඒතර වැඩිපුර අපි මොනවද කරලා තියෙන්නේ? වැඩිපුර අඩුවෙන් මොනවද කරලා තියෙන්නේ? මේක හොයන්ට නම් ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වගේම අතීතයට ගිහිල්ලා මේ කරපු කර්ම නොකරපු කර්ම බවට පත් කරන්නත් බෑ. අපි මොනවා හරි අකුසල කර්මයක් කරලා තියෙනවා නම් අතීතයට ගිහිල්ලා ඒ ගිය අපි දුම 2018ට ගිහිල්ලා ඒ කර්මය නොකරපු එකක් විදියට පොතක ලියලා තියෙනවා නම් පොතින් කපලා දාන්න බෑ. ඉතින් එහෙනම් පොතක තියෙනවා නම් කපලා දාන්න පුළුවන්. හැබැයි මේ කර්මය ලියවෙන්නේ පොතක නෙමෙයි හදවතේ. එතකොට විඥානේ. ඒ නිසා මේ විඥානය කියන එක අපිට අයිති දෙයක් නෙමෙයි. ඒක කපන්න කොටන්න බෑ. ලියන්න විතරයි අපිට පුළුවන් කපන්න කොටන්න බෑ. දැන් එතකොට මේ අතීත කර්ම ගණන් කරන්නට බැරි තරම් අතීත කර්ම, කියන්නේ පුණ්‍ය කර්ම සහ පාප කර්ම පොදියක් අපි යන යන තැන ගෙනියනවා. ඉතින් ඒ නිසා තමයි මේ මිනිස්යාව විග්‍රහ කරන්නේ ස්කන්ධ පංචකයක් විදියට. පංච ස්කන්ධයක් විදියට නේ විස්තර කරන්නේ මිනිස්යා. මිනිස්යා විතරක් නෙමෙයි මේ සාමාන්‍ය සත්වයන්. එතකොට මෙතන මේ පංච ස්කන්ධ ගත්තහම මේකේ දෙකක්ම කර්මයට අයිති. කියන්නේ කර්මයේ පිළිබඳව කියවෙන ස්කන්ධ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වේදනා ස්කන්ධය. වේදනා කියන්නේ විපාකය. විපාක අපිට එන්නේ වේදනා විදිහට. වෙන විපාකයක් නැහැනේ. ඕනෑම විපාකයක එක සැප වින්දනයක්, පුණ්‍ය කර්මයක නම් සැප විපාකයක්, සැප වින්දනයක් ලැබෙනවා. පාප කර්මයක නම් දුක් විපාකයක්, දුක් වේදනාවක් ලැබෙනවා. එතකොට කර්මයේ විපාක පැත්ත තමයි මේ දෙවෙනි ස්කන්ධයෙන් කියවෙන්නේ. සහ කර්මය හතරවෙනි ස්කන්ධයෙන් තමයි කියවෙන්නේ සංඛාර ස්කන්ධයෙන්. ඒ තමයි කර්මය. කර්මය සහ ඵලය. එතන මිනිස්සයා කියන්නේ මිනිස්සයා හැදිලා තියෙන්නේ මේ ඔක්කොම එකතු කරලා. මේ සියල්ල එකතුවකට දෙන නමක් තමයි මිනිස්සයා කියන්නේ, සත්වයා කියන්නේ. එතන මිනිස්සයා කොතනකද ඉන්නේ? එතන කර්මයක් තියෙනවා, විපාකයක් තියෙනවා. මේ දෙකේම එකතුවක්. දැන් මේ වැදගත් කාරණේ මොකද්ද? මේ විපාක මෙතෙන්ට මේ මොහොතට ඇදලා ගන්න අපි පරිසරය හදනවා. පරිසරය හැදුවොත් විතරයි ඊට ගැළපෙන විපාකය මෙතෙන්ට ඇදිලා එන්නේ, ආකර්ෂණය වෙන්නේ. ඉතින් මේ තමයි කර්ම න්‍යාය. එතකොට මේ අනුව අපි මෙතන හදනවා නම් බිය ජනක පරිසරයක්. ඔබතුමා කිව්වේ අර මේ බය වෙලා ප්‍රතිචක්තිය නැති වෙනවා කියලා. ඉතින් අපි ඒ වගේ පරිසරයක් හදනවා නම් ඊට ගැළපෙන අතීතයේ කරපු කර්මවල විපාක මෙතෙන්ට ඇදිලා එනවා. එතකොට අපි මෙතන හදන ආකර්ෂණය අපි හැම විටම සිටීම නිසා කිසියම් චුම්බක ක්ෂේත්‍රයක් හදනවා. ආකර්ෂණ චේතනා කියන්නේ ඒකයි. ඒ චේතනාවත් එක්ක අපි කිසියම් ශක්තියක් හදනවා. එස තමයි චේතනාවට කර්මය කියලා කියන්නේ. ක්‍රියාවට නෙමෙයි චේතනාවට. ඒක හරි බලවත්. ඒ මෙතන අපි හදන කර්මය අනාගතයේ විපාක දෙනවා පමණක් නොවෙයි, මේ මොහොතේ අපේ චේතනාවට ගැළපෙන අතීත කර්මවල විපාක මෙතෙන්ට ඇදිලා එන්න පුළුවන්. අතර අපි ආරාධනා කරනවා විපාකවල. ඒ මෙතන පරිසරයේ අපි බොහොම සුනම්ය ධර්මානුකූල සොම්නස්සහගත කාරුණික පරිසරයක් නම් හදන්නේ අන්න ඊට ගැළපෙන අතීතයේ අපි කරලා තියෙන කර්ම එතෙන්ට ඇදිලා එනවා. වැඩිපුර එන්නේ එහෙම කර්ම. එතකොට නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම අපිට සැපක් ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි මෙතන මේ මොහොතේ වැඩිපුර අපි හිතන්නේ කියන්නේ කරන්නේ අයහපතනම් අපි අනිත්‍යයට ප්‍රාර්ථනා කරන්නේ අයහපතනම් අපි ලෝකයට දෙන්නේ අයහපතනම් දුකනම් ඒතර අපි අතීතයේ කරලා තියෙන වර්තමානයේ දුක් විපාක විඳින්නට පුළුවන් ඒ කර්ම විපාක මෙතෙන්ට ඇදිලා එනවා. ද මේක තමයි සරල න්‍යාය. එතකොට වර්තමානීය වෙනස් කිරීමෙන් අපිට අතීතය වෙනස් කරගන්න පුළුවන්. දැන් මේකට බොහොම ගැළපෙන දේශනයක් තියෙනවා ওই ලුණු සූත්‍රය කියලා. ලුණු සූත්‍රය මෙතන බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් ගේනවා. මේ ලුණු ටිකක් වතුර කෝප්පයකට දැම්මොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ අහනවා. ඒතරේ වතුර බොන්න බෑ, ලුණු රහයි. ඉතින් හිතනවා මේ ලුණු දාපින්ද තමයි වතුර කෝප්පේ බොන්න බැරි වුනේ. එතින්දී බුදුරජාණන් වහන්සේ විමසනවා ඒ ලුණු ටිකම ඔබ ඔය බණින ලුණු ටිකම චෝදනා කරන ලුණු ටිකම ගිහිල්ලා වතුර ටැංකියකට දැම්මොත් මොකද වෙන්නේ? එතකොට නම් ලුණු දැම්මද නැද්ද හොයාගන්න බෑ. වතුර බොන්න පුළුවන්. එතන මේ උපමා විදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වර්තමාන වශයෙන් කෙනෙකුට කාය භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා වඩන්න පුළුවන් නම් එවිට අතීතේ මොන විදිහ කර්ම විපාක දෙන්න තිබුණත් ඒ වාරේ ලුණු වගේ ඒවා ඇවිල්ලා වැටෙයි. වැටුණට එහි තියෙන තිත්ත, අමිහිර, දුක දිය වෙලා යනවා වර්තමානයේ තියෙන ප්‍රබල චිත්තේට. මේ කළ හැකි දෙයක්, අපි කාටත් කරන්න පුළුවන් දෙයක්. මේ තමයි ධර්මීය ආරක්ෂාව අපිට ලැබෙනවා කියන්ට දෙන්න පුළුවන් හොඳම ධර්මානුකූල අර්ථකථනය.
මම හිතන්නේ ඉතාමත් සරල විදිහට බොහොම ගැඹුරු ධර්ම කාරණාවක් ඔබ තුමා විසින් පැහැදිලි කරා. මම හිතන අපේ සියලු දෙනාගේම හිතට ඒක බොහොම තදට දැනෙන්නේ නැති මගේ හිත ඇතුළුව. මම හිතන්නේ අපි නිතරම ධනවාදී විදියට එහෙම නැත්නම් යහපත් ආකාරයෙන් ක්‍රියා කරනවා නම්, මෛත්‍රී පතුරනවා නම්, පසුගිය අතීතයේ තිබුණු සමහර කරුණු කාරණා අපිට මගහැර ගන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි කර්මයන් මගහැර ගන්න පුළුවන්. ඒ බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට. මට තවත් පොඩි ගැටලුවක් තියෙන අපේ ගුරුතුමනි, මේ දැන් අපිට සමහරක් වෙලාවට එක එක කුක්සන් එක එක සිතේ ප්‍රශ්න පැන නගින්න පුළුවන්. එකක් තමයි දැන් අපි මේ කණ්ඩායමේ ඉන්න සමහර පුද්ගලයන්ගේ ධර්ම දැනුම බොහොම පරාසයක තියෙනවා. අපි වගේ බොහොම අඩු දැනුමක් තියෙන කෙනෙක් අතර සහ වැඩි දැනුමක් තියෙන පුද්ගලයන් මේ කණ්ඩායම තුල ඉන්න පුළුවන්. හැබැයි ඒ දැනුම අඩු කෙනෙකුට ධර්මයේ සම්බන්ධයෙන් හිතෙන්න පුළුවන් මේ අපි ධර්මය ගොඩක් දන්නේ නැහැනේ. ඒ නිසා අපිට ලැබෙන ආරක්ෂාව අඩුද දන්නේ නැහැ කියලා පොඩි සැකයක් ඇති වෙන්න පුළුවන්. මෙවැනි සැකයක් ඇතිවීම සාධාරණද? එහෙම නැත්නම් ඒ සඳහා අපි කොතරම් දුරට මේ ඉගෙන ගත යුතුද? මේක හරි සරල ප්‍රශ්නයක් කියලා හිතෙනවා. හැබැයි මම හිතනවා මේකට හොඳ උත්තරයක් ඔබතුමා දෙවි කියලා.
එහෙම සැකයක් ඇතිවීම සාධාරණයි. ඉතින් මේ අපි උදාහරණයකට ගත්තොත් අපි කොච්චර දැනගන්න ඕනද, කොපමණ දැනුමක් අපිට උදව් වෙනවද නිර්පද්‍රිතව ඉන්න, සහ උදව් නොවන දැනුම කුමක්ද කියලා අපි සරල උදාහරණයකින් ගත්තොත්, ඔබතුමා කියපු මේ COVID-19 පිළිබඳව අපි බේරෙන්න නම් අපි මොනවද දැනගන්න ඕනේ? මම හිතන්නේ කොහොමද මේක අපිට හැදෙන්නේ? එතකොට ඒ ටික තමයි දැනගන්න ඕනේ. ඒක හැදෙන්නේ නම් තව කෙනෙක්ගේ. එතකොට ඒ සමාජ දුරස්ථභාවයේ තියාගත්තොත්, මුඛාවරණ පැළඳුවොත්, අත්හේ දුවොත්, සහ තව තියෙන ඒ සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දොත් බොහෝ විට බේරෙන්න පුළුවන්. සහ මේ තව කෙනෙකුට අපෙන් බෝ කරන්නේ කොහොමද? බෝ නොකර ඉන්න නම් මොකද කරන්න ඕනේ? ඉතින් ඒ පිළිබඳවත් කාරණා ටිකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ කොවිඩ් පිළිබඳව මේ දැනුම හොඳටම ඇති කෙනෙකුට එයින් සෑහෙන දුරකට ආරක්ෂා වෙන්න සහ අනිත් අයව ආරක්ෂා කරන්න. හැබැයි ඉතින් කොවිඩ් පිළිබඳ ඉච්චර ඒ ටික විතරක් නෙමෙයි තියෙන්නේ. මේක හැදුවේ කවුද, කොහෙදද හැදුනේ, මේක මොන නමද තියෙන්නේ, තව ගාක් විස්තර තියෙනවා. දැන් මේවා ඇත්තටම සාමාන්‍ය අපිට නම් අවශ්‍යද මේකෙන් බේරෙන්න? අවශ්‍ය නැහැ. ඒවා හිතන්න හිතන්න, මේ සංඛ්‍යාලේඛන ගැන හිතන්න හිතන්න අපේ තියෙන බය නැති අඩු වැඩි වෙනවා, දුර්වල වෙනවා, ආතතියටපත් වෙනවා. මේ ලෙඩේ හැදෙන්න බොහොම උදව්වක් කරනවා අපි මේ අනවශ්‍ය දැනුමක්. එහෙන් දහම පිළිබඳවත් කියන්න තියෙන්නේ ටිකයි. මේ අපි ඉන්නේ කොතනද, කොතෙන්ටද යන්න ඕනේ, මෙතනින් එතෙන්ට යන්නේ කොහොමද, අන්න ඔය කාරණා දෙක තුන අපි දන්නවනම් ඒ හොඳටම ඇති. ඉන් එහා තියෙන දැනුම නම් ඇත්තටම මේ මහ ඉසර දෙයක්. බාධාවක් වෙන්න පුළුවන්. දැනුම බාධාවක්. ඒ අනවශ්‍ය දැනුම. ඉතින් සමහර විට අපි සම්පූර්ණයෙන් මේ ප්‍රශ්නේ විසඳගත්තොත් ඊට පස්සේ වෙලාව තියෙනවා නම් ඒ දැනුමට ගියාට කමක් නැහැ. හැබැයි ඊට මෙහා නම් අපි අත්‍යවශ්‍යම දැනගත යුතු සහ පිළිපැදිය යුතු. ඉතින් මේ කාරණා දෙකම වැදගත්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට ගුණයක් විදිහට තියෙන්නේ විද්‍යා චරණ සම්පන්න. විද්‍යාව සහ ජීවත් වීම. ඒතර මේ දෙක සමපාත වෙන්න ඕනේ. යම් පමණකට අපි විද්‍යාව දන්නවද ඒ විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. මේ ජීවත් වීමයි විද්‍යාවයි දෙක එකිනෙකට සමගාමී වෙන්න ඕනේ. විද්‍යාව හුඟා කිහෙලට ගිහිල්ලා ජීවත් වීම පහළට ගියොත් ඈත් වුණොත් මේ දෙක ලොකු පරතරයකට ගියොත් අපිට කිසි ආරක්ෂාවක් යහපතක් සුගතියක් නම් වෙන්නේ නැහැ.
මම හිතන්නේ ඉතාමත් ප්‍රායෝගික විදිහට මේ අද කාලයට ගැලපෙන විදිහට ප්‍රශ්නෙට උත්තරය ඔබතුමා ලබා දුන්නා. මේ මම හිතන්නේ කොහොමද දැන් නැහැ ඒ දක්ෂතාවය ඇතිව තියෙන්නේ කියලා මට හිතෙනවා. මේ ඇත්ත තමයි දැන් කොරෝනා වලින් බේරෙන්න නම් කල යුත්තේ අත්සෝදනයක නිතර මුඛ ආවරණයක් පැළඳීම සහ සමාජ දුරස්භාවය පවත්වාගෙන යෑම. ඊට අමතරව හැමදාම රූපවාහිනියේ නිවුස් බලලා කී දෙනෙක් මැරුණාද කියලා බලන එකෙන් කී දෙනෙක් අලුතෙන් රෝගින් ඇති වුණාද කියලා බලන එකෙන් වෙන්නේ අපේ ආතතිය වැඩි වෙන එක විතරයි. ආතතිය වැඩි වුණා මං කිව්වා වගේ ඔබේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඉතින් ඒ වගේ ඔබතුමාගේ පැහැදිලි කිරීම තමයි ධර්මයේ පිළිබඳ ලොකු දැනුමක් අවශ්‍ය නැත. හැබැයි දන්නා දේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ජීවත් වීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒයි මට ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමෙන් අවබෝධ වුණේ. දැන් අපේ ගුරුතුමනි මේ දැන් අපි මේ බෞද්ධ හැටියට මෙතන මේ සාකච්ඡා කරනවා. අපි උත්සාහ කරනවා බෞද්ධයෙක් වෙන්න, ප්‍රායෝගික බෞද්ධයන් වෙන්න. ඒ අතර මට ගැටලුවක් තියෙනවා. දැන් මේ බෞද්ධ නොවන අයටත් මේ විදිහට මේ ධර්මයේ හැසිරීම තුළින් එහෙම නැත්නම් අපි කියන මේ ධර්මයේ හැසිරීම තුළින් කිසියම් ආකාරයක සහනයක්, ආරක්ෂාවක්, ඉන්ෂුරන්ස් එකක් ලැබෙනවාද?
බොහොම වැදගත් ප්‍රශ්නයක්, විවෘත ප්‍රශ්නයක්, පළල් ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. මාව අමාරුවේ දාන්න මහපු ප්‍රශ්නයක් වගේ හිතෙනවා. මේ ධර්මයේ ආරක්ෂා කරන්නේ බෞද්ධයන් විතරද? ධර්මයේ එහෙම මේ තෝරගත්ත පිරිසක් ඉන්නවාද? මම ආරක්ෂා කරන්නේ ඔබ විතරයි, ඔබව නම් ආරක්ෂා කරන්නේ, ඔබ බෞද්ධ නෙමෙයි, ඔබ බෞද්ධ වුණොත් මම ඔබ ආරක්ෂා කරන්නම්. දැන් එහෙම ධර්මයේ මේ ගනුදෙනුවක් අපිත් එක්ක කරනවද? ඊළඟට මේ බෞද්ධයෙක් කියන්නේ කවුද කියන කාරණේ. දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ වුණා. බෞද්ධයන් පමණක් නම් ධර්මයෙන් ආරක්ෂා කරන්නේ. එහෙනම් බෞද්ධයා කියන්නේ කවුද කියන එක අපි හොයාගන්නට ඕනේ. ඉතින් අපේ සාමාන්‍ය සොයා ගැනීම තමයි අම්මා තාත්තා බෞද්ධ නම්, බෞද්ධ පවුලක නම් ඉපදුනේ බෞද්ධයෙක්. ඉතින් උපතින් බෞද්ධ. බුදුදහමට අනුව නම් උපතින් කවුරුවත් බෞද්ධයෙක් වෙන්නේ නැත. මේ ප්‍රශ්නය බුදුදහම ඇති වෙන්න කලින් ඉඳලම ලෝකයේ තිබුණ උපතින්ම සමහර අය මේ සුද්ධවන්තයන් වෙනවා. මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම බුදුරජාණන් වහන්සේ දෙන උත්තරය තමා උපතින් කිසි කෙනෙකු විශේෂ වරප්‍රසාද ලත්තෙකු වන්නේ නැත උපත නිසා. උපතින් කිසි කෙනෙක් බ්‍රාහ්මණයෙක් වන්නෙත් නැහැ, වසලෙක් වෙන්නෙත් නැහැ. ක්‍රියාවෙන් තමයි කෙනෙක් හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වෙන්නේ. ඉතින් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ උපතින්, වසලෙක් වෙන්නෙත් නැහැ කියූ බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අපිට කියන්න පුළුවන් ද උපතින්ම කෙනෙක් බෞද්ධ වෙනවා කියලා? එහෙම බෞද්ධයන් නැහැ. ඉතින් ක්‍රියාව තමයි කෙනෙක්ව බෞද්ධද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඉතින් මේ මොහොතේ කෙනෙක් බෞද්ධ වෙන්න පුළුවන්, ඊළඟ මොහොතේ බෞද්ධ නොවෙන්න පුළුවන්. ඒ ක්‍රියාවන්. උපතේ සිට මරණය දක්වාම බෞද්ධ කෙනෙක් නම් නැහැ. සෝතාපට්ටි වගේ ඵලයකට පත්තුණු කෙනෙක් හැර එහෙම නැත්තම් බෞද්ධ කෙනෙක් ඉන්නවා කියන්න බෑ මුළු ජීවිතේ පුරාම. ඒ තමන් ඒ සිතන සිතවිල්ල ධර්මික නම් ඒ මොහොතේ ඉන්නේ බෞද්ධයෙක්. කියන වචනේ ධර්මික නම් ඒ මොහොතේ ඉන්නේ බෞද්ධයෙක්. කරන ක්‍රියාව ධර්මික නම් එතන ඉන්නේත් බෞද්ධයෙක්. හැබැයි ඊළඟ විනාඩියේ සමහර විට ඊට වැඩිය වෙනස් සිතවිල්ලක්, වෙනස් කතාවක්, වෙනස් ක්‍රියාවක් කෙරෙන්න පුළුවන්. ඉතින් එතන අර හිටිය කෙනා එතන ඉන්නවා කියන්න බෑ. මේක තමයි දහමේ කියන්නේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ ලෝකේ වෙනස් වෙනවා, ඉරහඳ වෙනස් වෙනවා, ඉතරන්නේ පුද්ගලය වෙනස් වෙනවා. ඉතින් එතකොට එහෙම බැලුවොත් නම් මේ ඕනෑම කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න පුළුවන්. හැබැයි ආගම නෙමෙයි. ඒ ධර්ම, ධාර්මික සිතිවිලි, ධාර්මික වචන, ධාර්මික ක්‍රියා කිසියම් කෙනෙක් දැනගෙන හෝ නොදැනගෙන. ඒක දැනගන්නම ඕනේ නැහැ මේක බුද්ධ ආගමේ තියනවා කියලා. හැබැයි දැනගෙන හෝ නොදැනගෙන තමන්ගේ ආගම අනුව හෝ ආගමක් නැතුව හෝ මනුෂ්‍යත්වයේ කියලා හිතාගෙන කෙනෙක් තමන්ට තියෙන දේ බෙදා ගන්නවා නම් අනිත් අයත් එක්ක මේ බෙදා ගැනීම හැම ආගමේම තියෙනවා, හැම රටකමත් තියෙනවා බෙදා ගැනීම. සමහරට තමන්ට තියෙන දේවල් සමහර අය පාරි ගිහිල්ලා තියෙනවා අවශ්‍ය කෙනෙක් ගන්න කියලා. ඒතර මේ බෙදා ගැනීම ලොකු මනුෂ්‍යත්වයක්. ඒක ලොකු දානය. ඒතර අනිත් අයට හිතවන්නේ නැතුව කතා කරන එක. ඒක සීලය. භාවනාවත් ඒ වගේ තමන්ගේ හිත කලබල කරගන්න නැතුව තියාගන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂතාවයක්. ඒතර කිසියම් කෙනෙක් එයා ඉපදුනේ කොහේද, මොන පවුලකද, මොන රටේද කියන එක වැදගත් නෑ. හැබැයි කිසියම් කෙනෙක් තමන්ට තියෙන දේවල් අවශ්‍ය ති අයත් එක්ක බෙදා ගන්නවා නම්, ඊළඟට තමන්ගේ වචනයෙන් සහ ක්‍රියාවෙන් තව කෙනෙකුට හිංසාවක් කරන්නේ නැද්ද, රිදවන්නේ නැද්ද, සහ තමන්ගේ හිත පාලනය කරගෙන තියාගෙන ඉන්නවද, ඒ තමයි ධර්මයේ හැසිරීම. ඉතින් එහෙම කෙනෙකුට ධර්මය ලොකු ප්‍රතිඋපකාරයක් කරන. ඒක ආගම වැදගත් නෑ මෙතෙන්ට.
මම හිතන්නේ ඔබතුමා ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් පසුගිය විනාඩි දෙක ඇතුළත ප්‍රකාශ කරා. මම හිතන්නේ අපි බෞද්ධ හැටියට ඉපදිලා හිටියට අපි සමානලාවට බෞද්ධ නොවන ක්‍රියාකාරකම් අපි අතින් සිද්ධ වෙනවා නම් මම හිතන්නේ අපි ධර්මයේ හැසිරෙන්නේ නෑ. ඒ නිසා උත්සාහ කළ යුතුයි නිතරම ධර්මයේ හැසිරෙන්න. අපිට අමතක වෙනවා අපි බෞද්ධ ධර්මයේ හැසිරිය යුතු බව. ඉතින් අපි අතින් සමහර වැරදීම් සිද්ධ වෙනවා. ඉතින් මේ මම හිතන්නේ විශේෂයෙන්ම අපි හැමෝටම ඉතාමත්ම වැදගත් පණිවිඩයක් මේ පසුගිය විනාඩි දෙකේ ඔබතුමා ප්‍රකාශ කරේ. උපතින් බෞද්ධයෝ වීම නෙවෙයි වඩා වැදගත් වෙන්නේ ක්‍රියාවෙන් බෞද්ධයෝ වීම. නිසා අපි උත්සාහ කර බලමු. එයයි අපි අරමුණ, ප්‍රධාන අරමුණ මේ සියලුම අසන්නන්ට කිසියම් ආකාරයක ගැඹුරු ධර්ම කාරණයක් සරල ආකාරයෙන් පැහැදිලි කළොත් ඒ තුළින් ඔබගේ ජීවිතයේ කිසියම් ආකාරයක වෙනසක් ඇති වෙනවා නම් මගේ ජීවිතය ඇතුළත ඒ තමයි මේ වැඩසටහනේ ප්‍රධානම අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ සඳහා අපි දැන් ආරාධනා කරන ඔබට සජීවීව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. එහෙම නැත්නම් මේ chat box එකේ මේ අපේ කතා පෙට්ටියේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මා මතක් කළ යුතු විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ තමයි අපේ ඊළඟ වැඩසටහන පවත්වන්නේ 2021 ඔක්තෝබර් මාසයේ 2 දින 1 සෙනසුරාදා අවස 3:00 සිට 5 දක්වා. ඒ වැඩසටහන සහභාගී වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සූදම්මිකා මෙනින් වහන්සේ. මම නැවත කියන්නම්, ජනවාරි සමාවෙන්න ඔක්තෝබර් මාස 2 දින අපේ වැඩසටහන සඳහා සහභාගී වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා මෙහෙණින් වහන්සේ. අපේ මාතෘකාව තමයි ජනවහරේ කමඨහන්. ඒ ගැන බොහෝ අධ්‍යයනය කර තිබෙන මෙහෙණින් වහන්සේ නමක් තමයි පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා මෙහෙණින් වහන්සේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් ඔබට ලබා දීමට ඊළඟ දිනෙදී. හොඳයි, හොඳයි. එක්තරා අපේ chat box එකේ එක්තරා පණිවිඩයක් තියෙනවා, සියලු දෙනාට බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි සර්. මම කතෝලික කෙනෙක්, මට බොහොමත් වටින පිළිතුරක් ලැබුණා. බොහොම පිං ක්‍රියාවෙන් ධර්මයේ හැසිරෙන එක ගැන තමයි මම හිතන්නේ. එතුමා සඳහන් කළ තියෙන්නේ මම මේ වැඩසටහන සෝදානම් වල මොහොතේ මදුටුවා මේ මට අවශ්‍ය වුණා මේ වචනේ. මේ අපි කුඩා කාලේ ඉඳන් අහපු මේ වචනේ ධම්මෝ හවේ රක්කති ධර්මචාරේ ඒ වචනේ කොහේ හරි තියෙනවද කියලා බලන්න. ඉතින් මම හොයලා බලපුවාම ඔබට කියන්නම් ශ්‍රී ලංකා පොලිසියේ ආදර්ශ පාඨයේ ඔවුන්ගේ උරේසියේ සඳහන් කරලා තියෙන්නේ මේ වාක්‍යයයි ධම්මෝ පවී රක්ඛති ධර්මචාරේ. ඉතින් මම හිතන්නේ ඒ ඒනොත් වැදගත් පණිවිඩයක් තියෙනවා මම මේ කොතරම් වටිනා ප්‍රකාශයක්ද මේ ක්‍රියාත්මක කිරීමේදී අපි කොතරම් දුරට මේ සඳහා උනන්දු විය යුතුද යන්න ගැන. හොඳයි දැන් ඔබට අවස්ථාව තියෙනවා ඔබට ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම කැමති කිසියම් කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න ඔබගේ කතාන අවදි කරන්න අපේ ගුරුතුමාගේ මේ අවස්ථාව ලැබෙන්නේ බොහොම කලාතුරකින් එතුමාගෙන් ප්‍රශ්න අහන එතුමාගේ අත්දැකීම් එතුමාගේ පැහැදිලි කිරීම අතිශය සරලයි ඒ වගේම අතිශය සිත් ගන්නා සුළුයි. ගුරුතුමනි ස්තුතිවන්ත වෙනවා. අවිඥානීය කුමක්ද කියලා පැහැදිලි කර දෙන්න කියලා ප්‍රශ්නයක් අහනවා.
සමාවෙන්නේ ඒ වචනේ මොකද්ද?
අවිඥානය කියලා තමයි මට තේරෙන්නේ මේ ඒ ඉංග්‍රීසියෙන් ඒක ටයිප් කරලා තියෙන්නේ. මම හිතන්නේ චමිලා වීරසිංහ මහත්මියට අහන්න පුළුවන් නම්.
ඔව් ගුරුතුමනි මේ මං චමිලා මේ අවිඥානය කියන එක තමයි මම එතනින් අදහස් කරේ.
ආ බුතුමිය අවිඥානය කියන එකෙන් මොකද්ද අදහස් කරේ මේක මේ
අවිඥානය කියලා අපි ඒක කොහොමද පැහැදිලි කරගන්නේ කියන්නේ?
ඔබතුමිය අවිඥානය කියන්නේ unconscious කියන එකද?
Unconscious කියන එක.
Unconscious. පළවෙනිම කාරණය තමයි මේ අවිඥානය කියන වචනය මේ අපේ භාෂාවට එකතු වුණේ මේ බටහිර මනෝවිද්‍යාව නිසා. ඉතින් මට වැඩිය මේ වචනය විග්‍රහ කරන්න වෛද්‍ය මෙත්සිරි හේරත් මහත්තයා තමයි දක්ෂ. මේ මනෝවිද්‍යාව පැත්තෙන් බටහිර මනෝවිද්‍යාව පැත්තෙන් මොකද්ද මේ unconscious කියන්නේ? මේ ඒ විඥානයේ විවිධ මට්ටම් ගැන මනෝවිද්‍යාව කතා කරනවා. ඉතින් ඔබතුමාට පුළුවන් ද ඒ පිළිබඳ පොඩි විග්‍රහයක් කරන්න? ඊට පස්සේ මම ධර්මයෙන් කතා කරන්නම් ධර්මානුකූලව.
මාව අමාරු දැම්මා කියලා මං හිතන්නේ. හැබැයි මගේ ප්‍රායෝගික අත්දැකීමක් කියන්න කැමතියි. දැන් මම මහනුවර රෝහලේ වැඩ කරන කාලේ ඉතමත් ඉක්මනින් මේ කතන්දරේ කියන්න පුහුණු වෙන කාලේ එක්තරා රෝගීෙක් හිටියා. ඒ රෝගියාගේ අත يعني දකුණු අත පැරලයිස් වෙලා. එහෙම නැත්නම් ඒ අත විතරක් අයි අතට විතරක් අංශභාගය හැදිලා. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ පැත්තටම අංශභාගය හැදෙනවා. එතකොට දැන් අපි බැලුවා ඇයි මේකට හේතුව කියලා හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ හැම පරීක්ෂණයක්ම කරා, CT පරීක්ෂණ කරා, MRI පරීක්ෂණ කරා, ඒ සියලු දෙයින්ම අම්බුනේ මේ අතේ කිසිම ආබාධයක් නැති බව. අතේ ස්නායු වැඩ කරනවා, පේශි වැඩ කරනවා. හැබැයි සැබෑවට මේ අත උස්සන්න බෑ. එයා මේ හිතලා කරන ප්‍රෝඩාවක් නෙවෙයි. අපි කතන්දරේ ඇතුළට කියලා බහැලා කොහොම අපිට තේරුණ කතන්දරයක් තමයි, තේරුණ දේ තමයි මෙයා එක්තරා වෙලාවක මෙයාගේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. තාත්තා මත්පැන් වලට බැහැ වෙලා හැමදාම හවසට ඇවිල්ලා අම්මට තාඩන පීඩන කරනවා, පහර දෙනවා. ඉතින් මෙයා හරි ප්‍රායෝගික බොහොම යහපත් පුද්ගලෙක්. හැබැයි මෙයාට එක්තරා වෙලාවක ආවේගයක් ඇති වෙනවා තාත්තට ගහන්න ඕනේ කියලා. එයාගේ හුරු අත දකුණු අත ගහන්න ඕනේ කියලා හිතුණා. හැබැයි යටි හිතෙන් තීරණය කරා මේ කරන වැඩේ වැරදි. සමේ යටිහිතින් තීරණය වෙනවා මෙයාගේ මේ ඔයා තාත්තට ගහන එක නරක වැඩක් කියලා. ඒ වෙලාවේ ඉඳන් එයාගේ අත පණ නැහැ. ඉතින් අපි කරේ රෝගියාට කරපු ප්‍රායෝගික ප්‍රතිකාරය තමයි දවස් 3ක්. දැන් අපි කිව්වේ නැහැ එයාට මේ ඔබට මේ රෝගයක් තියෙනවා, ඔයාගේ ගැටලුවක් තියෙනවා යටිහිතේ, ඒක තමයි මේ ප්‍රශ්නේ කියලා කිව්වේ නැහැ. අපි එයාට දවස් 3ක් යනකල් ඩිස්ටිල් වෝටර්, ඒ කියන්නේ වතුර ඉන්ජෙක්ෂන් එකක් ගැව්වා මිලිලීටර් එක ගන්න. දවස් තුන යනකොට මෙයාගේ අත සනීපයි. ඉතින් යටිහිතේ තිබ්බ ප්‍රශ්නයක්. ඒ නිසා අපේ යටිහිතේ තියෙන සමහර જાති අපිට හොයාගන්න බෑ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි කියන්නේ මේ බොහෝ දේවල් කුඩා කාලේ ඉඳන් යටිහිතේ තැන්පත් වෙනවා අය. අයිස්කන්ධක් වගේ එකක් තියෙනවා අය. ඒකේ ඇතුලේ තියෙන જાති එළියට ගන්න බැරිය. ඒක තමයි බටහිර මනෝවිද්‍යාව පැත්තෙන් මගේ පැහැදිලි කිරීම. මම හිතන්නේ මීට වඩා බොහොම ධර්මානුකූල පැත්තෙන් ඔබතුමා ඒ ප්‍රශ්න උත්තර ලබා දී කියලා මම හිතනවා.
බොහොම මම හිතන්නේ කිය යුතු දේ සම්පූර්ණයෙන් ඒ පිළිතුරින් කියවුණා. මේ බලන්න අපේ මේ හිත කොච්චර බලවත්ද කියලා. හිතට නිරෝගීව තියෙන අතක් රෝගී කරවන්න පුළුවන්. හොඳට පණ තියෙන අතක් පණ නැති කරන්න පුළුවන්. ඒ වගේම අපහු පණ ගන්නත් පුළුවන්. ඉතින් අර ඩිස්ටිල් වෝටර් වලින් නෙමෙයි මේ අංශභාගය නැති උනේ. බේතක් කරනවා. ඒ බේතෙන් මට සනීප වෙයි කියලා හිතනු නිසා ඒ සිතවිල්ල සුවපත් කරා අත. දැන් මෙතනින් බොහොම වැදගත් කාරණයක් කියවෙනවා. මේ හිත කොච්චර ප්‍රබලද. ඉතින් අපිව මේ අනාථ කරන්නෙත් හිත, සනාථ කරන්නෙත් හිත. ඒතර මේ හිත දැන් දහමේ හිත කියන වචනේ චිත්ත, විඥාන, මනෝ ඔය වචන තුන වැඩි වශයෙන් භාවිතා වෙනවා. චේතසික කියන වචනෙකුත් භාවිතා වෙනවා. සිතවිලි වලටම නෙමේ චේතසික කියන්නේ චෛතසික. ඉතින් මේ ඔය අවිඥාන කියන වචනේ මේ unconscious කිව්වට අපි unconscious වෙනවා කියන එකට නෙමේ අවිඥාන කියන්නේ. දැන් unconscious වෙනවා කියන්නේ සිහි නැති වෙනවා කියන එක. හැබැයි දැන් අවිඥාන කියන එකෙන් අදහස් කරන්නේ සිහි නැති වෙනවා කියන එක නෙමෙයි. මේ විඥාණයට ඉපිටින්, ඒ කියන්නේ මතු පිට අපි සිතන සිතිවිලි වලට යටින් ඊට වැඩිය අපිව හසුරවන, අපිට සැප දුක දෙන ඊට වැඩිය ප්‍රබල කොටසක්. ඒක තමයි අවිඥාණ කියලා සාමාන්‍යයෙන් විවහාර වෙන්නේ. එහෙම නැතුව අර සිහි නැති වෙනවා කියන එක unconscious වෙනවා කියන අදහස නෙමෙයි. unconscious mind කියලා ඔකට කියන්නේ. unconscious mind කිව්වොත් සිහි නැතිවීම නෙමෙයි. හැබැයි unconscious වුණා කිව්වොත් සිහි නැති වෙන. ඒ දෙක අපිට තේරෙන විදිහට. දැන් මේ දවිට ගැළපෙන වචනයක් තමයි දහමේ තියෙන අදිත්‍ථාන කියන එක. අදිස්ථානය. එතකොට අදිස්ථානය එහෙම නැත්නම් ඔය සතර ඍද්ධිපාදවල තියෙනවා චිත්ත. චිත්ත කියලා. ඒ චිත්ත කියන්නේත් ඔయిత සමාන දෙයකට. එතකොට අපිට අවශ්‍ය දේ අපි හිතලා මම මේක කොහොමරි කරගන්නවා, මේක මට වෙන්න ඕනේ කියලා අපි නැවත නැවත ඒ සිතවිල්ල පනගැන්නුවොත් ශක්තිමත් කරොත් ඒ දේ කරගන්න පුළුවන්. ඒ දේ ඉටු වෙන්න තියෙන අවස්ථා වැඩි. එහෙම බලයක් සිතවිලි වලට තියෙනවා. ඒ සිතවිලි ප්‍රබල කරගන්නට ඕනේ, බලවත් කරගන්නට ඕනේ. එහෙම බලවත් කරගත්තොත් කරගන්න බැරි දෙයක් නෑ. ඒක තමයි ඒවට සතර ඉදිරිපාද කියලා කියන්නේ. ඉදිරිපාද කියන්නේ අපි සිතන දේවල් ඉෂ්ට කරගන්නට අවශ්‍ය සාධක. ඒ සාධක වලින් එකක් තමයි ඔය අදිෂ්ඨාන ශක්තිය. එහෙම නැත්නම් ප්‍රබල චිත්තය. ඒ ඔබතුමිය කියපු මේ අවිඥානික මනස. ඒක අවිඥානික මනස වෙන්නට ඕනේ මට හිතෙන විදිහට.
ගුරුතුමනි මම දන්නේ මම හරියට කියලා මේ වෙලාව වෙනකන් මම මෙච්චර කල් ඔය අවිඥානික කියන වචනේ මම භාවිතා කරලා තියෙනවා. ඒ උනාට මම ඒක සාපේක්ෂව සවිඥානික සහ විඥානික කියන එක දෙපැත්තට හිතලා මම ඒ සවිඥානික කියන එක ගත්තේ හැමතිස්සෙම ඉලඹ සිහියෙන් ඉන්නවයි කියලා. එතකොට මේ අවිඥානික බව මම දැක්කේ ඉලඹ සිහිටියෙන් නැහැ කියලයි මම මෙච්චර කල් හිතාගෙන හිටියේ. මම හිතන්නේ මම දැන් ඒක වෙනස් කරා කියලා.
මෙහෙමයි, එහෙම වෙනස් කරන්න එපා. මේ ඒකයි මම පැහැදිලිවම කිව්වේ. මේ වචනේ අපි කියනවනම් අවිඥානික මනස කියලා ප්‍රශ්නයක් නෑ. අවිඥානික මනස කියන්නේ අර යටිහිත කියලා හිතුවට කමක් නෑ. එහෙම නැත්තම් මේ ඔය අපිට හිතෙනවා ඔන්න වතුර ටිකක් බොන්න හිතෙනවා, අද වහීද කියලා හිතෙනවා. මේක එක මට්ටමක සිතිවිලි ටිකක්. හැබැයි මම අහවල් දේ කරනවා. මම ඒක කොහොම හරි කරගන්නවා. කොහොම මොන බාධකාවත් මම මේ ගමනේ යනවා. මම මේ තැනට එනවා කියන ඒ ඊට වැඩිය ප්‍රබලයි. ඒකට අපි ඒකට ලොකු ශක්තියක් දෙනවා. ඒතර මෙහෙම සිතිවිලි අපි හිතන මට්ටම් දෙකක් තියෙනවා. ඒතර ගැඹුරු මට්ටමකින් ලොකු ප්‍රාණයක්, ශක්තියක්, උද්‍යෝගයක් එක්ක, අදිෂ්ඨානයක් එක්ක සිටීම තමයි ඔය අවිඥානික මනස කියලා කියන්න පුළුවන්. එන්නතම් අපි දහමින් කිව්වොත් චේතනා, අදිත්‍ථාන, චිත්ත එහෙම කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබතුමේ කියප කෑත්ත මේ අවිඥාන කියන්නේ unconscious. unconscious කියන්නේ අපි දන්නේ නැහැ.
එච්චර ලොකු සිහියකින් හැඟීමකින් නෑ කියනවා වගේ.
හරියට හරි හරියට හරි. ඒ කියන්නේ අපි ඔහේ කරනවා වැඩ. හැබැයි මොනවද කරන්න කියලා දන්නේ
නෑ. ඔව්.
ඉතින් ඒකට ඒකට අපිට කියන්න පුළුවන් මේ එහෙම හැබැයි ඊට වැඩිය හුඟක් තියෙනවා මේ සිහි කල්පනාව තියෙනවා සිහි කල්පනාව නෑ කිව්වොත්. ඒක හරි තේරෙනවා එතකොට. මේක සිහි කල්පනාවෙන් යුක්තයි සිහි කල්පනාව නෑ. මේ සිහි කල්පනාව නැති වුණත් අපිට වැඩ කරන්න පුළුවන්. ඒතර අපි දන්නේ නෑ මොනවද කරේ කියලා. ඇහුවොත් අපිට කියන්න බෑ අපෝ කෑවේ මොනවද කියලා. අපි කෑවේ සිහියෙන් නෙවෙයි නා.
ඔව් දැන් සමහරක් දවස්වලට මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මං හවසට ගෙදර යනකොට මේ මම සිහියෙන් වාහනේ ලෝගෙන යනවා. එතකොට මං දන්නවා මං පහු කරපු හන්දි ඒ තැන්වලදී සිද්ධ වෙච්ච දේවල් ඒ මගතොට මතකයි. සමහර දවස්වලට මට මතක නෑ ගෙදර ගියාට පස්සේ මං ඒ පාරවල් වල ඒ හරියෙන් ආවද කියලා මට මතක නෑ. ඒ කියන්නේ ඒ හරිය මම සිහියෙන් පාරට අවධානය මං ඇවිත් නෑ. මං හැබැයි පුරුද්දට ගෙදර ඇවිල්ලා
මං හිතන්නේ තමන්ගේ සිහිය ගැන බොහොම හොඳ පැහැදිලි කිරීමක් එතුමිය ඉදිරිපත් කළා. මං හිතන්නේ අපි හැමෝටම වටිනා කතන්දරයක්. හැමෝම හැම වෙලාවෙම සිහියෙන් ඉන්න උත්සාහ කරනවා නම් බොහොම වටිනවා. මේ අතර තවත් ප්‍රශ්නයක් තොම වෙනවා අපේ ගුරුතුමනි. මේ සමහර මිනිස්සු ජීවත් වෙනවලු මේ ධර්මයේ කියන්නේ මේ we see that people who live not according to dhamma live happily and merrily. Can you please explain how this happened? සමහර මිනිස්සු ධර්මානුකූල නොවන විදිහට ජීවත් වෙලා සමහරවල් මං හිතන්නේ බලාපොරොත්තු නැත්තේ මේ ප්‍රශ්නේ තුල නරක ආකාරයේ මුදල් හම්බ කිරීම වගේ දේවල් වෙන්නේ නැති. හැබැයි බාහිරට බලපුවාම ඒගොල්ලෝ බොහොම සතුටින් ජීවත් වෙන බව පේනවා. මේක බොහෝ දෙනෙක්ගේ හිතේ ඇති වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන්ද? මොකද්ද මේකේ පැහැදිලි කිරීම?
ඔව් මෙහෙමයි. දැන් සැපින් ඒ කියන්නේ සැප විඳින්න ධර්මානුකූලවම ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අපි සැප කියලා අපි ගත්තොත් කැමති කෑම කන එක. තමන් රුචිකරන ආහාරයක් කන්න ධර්මානුකූලව ජීවත් වෙන්න අවශ්‍ය නැහැ නේ. ඒකට මුදල් තියෙනවා නම් ඒ ආහාරය මිලේට ගන්න පුළුවන් නම් හදා ගන්න පුළුවන් නම් වෙලාව තියෙනවා නම් කන්න පුළුවන්. ඒකට ධර්මයේ කිසි සම්බන්ධයක් අවශ්‍ය නැහැ. ඉතින් අපි අහන්න කැමති ගීතයක් අහන්න අහලා සැප විඳින්න ඒකටත් ඒච්චර ධර්මය අවශ්‍ය නැහැ නේ. අපිට කන් දෙක ඇහෙනවා නම් ඒ සංගීතය තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි සැප කියලා ගන්න ඉන්ද්‍රිය පිනවීම විදිහට ගත්තොත් ඒ සැප විඳින්න ධාර්මික වෙන්න අවශ්‍ය නැහැ. කෙටි කාලීන වශයෙන් අවශ්‍ය නැහැ. අපිට මුදල් තියෙනවා නම් ඇහෙන කන් දෙකක් පේන ඇස් දෙකක් තියෙනවා නම් රස දිව දැනෙන දිවක් තියෙනවා නම් ඒ අවශ්‍ය සම්පත්තික තියෙනවා නම් පුළුවන්. හැබැයි කෙටි කාලීන වශයෙන් දීර්ඝ කාලීනව බෑ. ඉතින් එහෙම බලන්න මේ දීර්ඝ කාලීන වශයෙන් ගත්තොත් කඩාවැටීම් තියෙනවා. බොහොම කඩාවැටීම් තියෙනවා. ඉතාලම ධනවත් අය ධනෙ හම්බ කරේ කොහොමද කියන එක හොයන්නේ නැතුව හම්බ කරපු අය බයින් ජීවත් වෙනවා. සමාජ ලෙඩ වෙලා මොනම කෑමක්වත් ලුණු දාපු ටිකක් සීනි ටිකක් කන්න බෑ. සීනිත් නැති ලුණුත් නැති කෑම තමයි කකා ඉඳ වෙලා තියෙන්නේ. ඊළඟට ලොකු බයක් නිසා ආරක්ෂකෝ පිරිවරාගෙන ඉඳ වෙලා තියෙන්නේ. ආරක්ෂකෙයින්ට පුළුවන් කිසියම් සීමිත ප්‍රමාණයක බය නැති කරන්න විතරයි. CCTV කැමරා හයි කරත් පුළුවන් එච්චරයි. නින්දෙදි බය වෙන එක නැති කරන්න බෑ කිසිම ආරක්ෂකයෙකුට. මොනම CCTV කැමරාවකට හෝ ටෙක්නොලොජියකට බෑ නින්දෙදි හීනෙන් බය වෙන එක නවත්තන්නේ. ඉතින් ඒ නිසා මේ ලෞකික ධනෙන් අධාර්මිකෝ ඉපොයිපු ධනෙන් සතුටු වෙන්න පුළුවන් ඉන්ද්‍රිය පිනෝලා. හැබැයි ඒක කෙටි කාලීනයි. දීර්ඝ කාලීන වශයෙන් බැලුවොත් ලොකු දුකක් ලොකු අසහනයක් ලොකු අවදානමක් ඒ ඇත්තන්ට ඒ ඇත්ත පසපස එනවා. ඒක යන යන තැන ගෙදියන්ටත් වෙනවා.
වෛද්‍යතුමනි මගේ ප්‍රශ්නේ උපුල්සරට යොමු කරන්න දෙමව්පියෝ විදිහට අපි කුඩා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඉගෙන ගන්න කියලා උත්සාහ කියනවා අපි හැම වෙලේම. ඉගෙන ගත්තොත් හොඳ රැකියාවක් කරන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් කළොත් හොඳ ආදායමක් ලබන්න පුළුවන් කියලා හැමලේම කුඩා කාලයේ සිට අපි උපදෙස් දෙනවා. නමුත් අවාසනාවකට වගේ හේතුවක් නිසා අපි දරුවන්ට මේ දහමින් හැසිරෙන්න මේක සම්බර කරා ගන්නේ කියන කාරණේ මතු කරන්නේ නැහැ. එහෙම නැත්නම් දරුවන්ට ඒක කියලා දෙන්න නැහැ. පුළුවන් තරම් කරන්නේ අර සම්ප්‍රදානුකූල අධ්‍යාපනයේ රැකියාවක් කරන්න සල්ලි හම්බ කරන්න කාරණේ විතරයි. වයසට යනකොට විතරයි අපි දහම පැත්තට හැරෙන්නේ. ඉතින් දෙමව්පියෝ විදියට අපි කොහොමද දරුවන්ට කුඩා කාලයේ සිට මේ කාරණේ හේතු ගන්නෙ අර අධ්‍යාපනයයි රැකියාවයි දෙක සමබරව ගෙනියන විදියටවත් ජීවිතේ හැඩගස්සන්න කියලා. ඉතින් උපසර්ගයෙන් මම ඉතා කරුණාවෙන් ඉල්ලනවා මේ කාරණේම අපිට පැහැදිලි කරලා දෙන්න කියලා.
මේහා සමාන තව ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා. මම ඒකත් මේ වෙලාවේ යොමු කරන්න කැමති කියන ප්‍රශ්නයක් ගන්නවා. ගිය බෞද්ධයෙක් වශයෙන් වර්තමානයේ සාර්ථකත්වය කියලා මොකද අදහස් කරන්නේ? මිනිස්සෙක් කොහොමද සමාන මුදල් හම්බ කළ යුතු ප්‍රමාණය තීරණය කරන්නේ? මම හිතලා මේ ප්‍රශ්නේත් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ටිකක් අදාළයි කියලා මේ ප්‍රශ්න දෙකටම එකවර අපේ ගුරුතුමා උත්තර දෙනවා නම් හොඳයි.
ඔව් මේ මං කොහොමද කියන්නේ කීයක් හම්බ කරොත් ඇද්ද කියන මේ එහෙම කියන්න හැකියාවක් මට නැහැ. මේ ඔබතුමාගේ රැකියාව අනුව, ඔබතුමාගේ වියදම් අනුව, පවුලේ වියදම් අනුව ඒ දූ දරුවන්ගේ අනාගතේ පැත්තෙන් ඉතින් ඒක තීරණය වෙන්න ඕනේ. වැදගත්ම කාරණිය තමයි උපේන විදිහ. හරි හම්බ කිරීම කියන වචනයක් අපේ විවහාරේ තියෙනවා. හරි හම්බ කිරීම. හරි හම්බ කරනවා කියන්නේ හරියට හම්බ කරනවා කියන එක නෙමෙයි. ඔහේ පුළුවන් තරම් හම්බ කරනවා කියන එක නෙමෙයි. හරි හම්බ කිරීම. හරියට හම්බ කරනවා, නිවැරදිව ඉපෙයීම, නිවැරදි. එතකොට ඒ ඉපෙයි මගේ ජීවත් වීම, මගේ පවුලේ ජීවත් වීම සඳහා තව කාටවත් අසාධාරණයක් කළේ නැහැ කියන ඒ හෘද සාක්ෂිය හරි වැදගත්. මේ මෙතන මූලික ප්‍රශ්නේ ඉන්නේ මේ හෘද සාක්ෂිය පිළිබඳවයි. එතකොට අපි හෘද සාක්ෂිය අමතක කරලා ඔහේ කඩාගෙන මිදගෙන ලෞකික ජයග්‍රහණ කරා යන්න පුළුවන්. ලෞකික ලෝකේ විතරයි තියෙන්නේ කියලා හිතලා. එතකොට හැබැයි හෘද සාක්ෂිය මුලින් කියනවා එපා කියලා. එහෙම එදුවන්ට එපා. එපා කියලා කියනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු කෙනෙක් දුම්බනවා කියලා. එතන පළවෙනිම දුම්මැටිය ගත්තාම කැස්ස එනවා. බොහෝ දෙනෙක් කියනවා හොඳටම කැස්සාවා කියලා. ඉතින් දෙවෙනි දුම්මැටිය බනකොටත් කැස්ස එනවා. එතන මේ කියන්නේ ශරීරය කියනවා මේක බොන්න එපා. එපා මේ වැඩේ කරන්න. මේක හොඳ නෑ. ඉතින් ශරීරය බලනවා උත්සාහ කරලා මෙයා නවත්තන්න. හැබැයි ඉතින් ඒක අහලා නවත්තන අය ඉන්නවා. දැන් පළවෙනි දුම්මැටියෙන් බනකොට කහිනකොට ඒක හුස්ම ඉරෙවෙන්නකොට අයියෝ මේක මොන වදයක්ද? මේ බොරුවක් නේ, මේකේ විඳනියක් තියෙනවා කියලා එහෙම හිතලා නවත්තන අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඔය සමහර කෙනෙක් ඉන්න පුළා ඕකට මම යට වෙන්නේ නැහැ කියලා දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ දිගටම බිව්වොත් කැස්සෙන් දෙන්න අඩු වෙලා ඉතින් ඔන්න කැස්ස නැහැ. ඔය දවසකට පැකට් එකක් දෙකක් වුණත් බොනයි අපි දැකලා තියෙන කිසි කැස්සක් නැහැ. ඉතින් ඒතකොට හෘද සාක්ෂිය නැවතිලා දැන්. දැන් හෘද සාක්ෂිය මුලින් උත්සාහ කරා මෙයාට කියන්න අනේ ඔය වැඩේ කරන්න එපා. ඔක හොඳ නැහැ ඔබට. හැබැයි ඉතින් ඒක අහන්න නැත්තම් දිගටම හෘද සාක්ෂිය වුණත් අවවාද දෙන එක නවත්තනවා. හැබැයි ඊට පස්සේ සුව කරන්න බැරි කැස්සක් ඉන්න පුළුවන්. ඒතර දුම්මැටි නැවැත්තුවා කියලා ඒක නවතින්නේ නැහැ. එතන මේක තමයි වැදගත්මකේ අපි අපේ හෘද සාක්ෂියට සමන් දෙන්න. මේ ධර්මයේ වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ, තමයි ළඟ තියෙන්නේ. අපි ළඟ. එතන මේක ධර්මානුකූලද නැද්ද කියලා වෙන කාගෙන් හරි අහනවට වැඩිය, පොතකින් බලනවට වැඩිය හොඳම දේ මේ අපි යමක් හිතනකොට මට ඒකෙන් පහසුවක් දැනෙන්නේ. මේ තියෙන පහසුවට වැඩිය වැඩි පහසුවක් මට කායිකව මානසිකව දැනෙනවද කිසියම් දෙයක් ගැන හිතනකොට. කිසියම් වචනයක් කතා කරනකොට, තව කෙනෙක් එක්ක සංනිවේදනයක් කරනකොට, ඒ සංනිවේදනය පටන් ගන්න කලින් මම කිසියම් මානසික සැහැල්ලුවක හිටියද, කායික සැහැල්ලුවක හිටියද, ඒ කායික මානසික සැහැල්ලුව ඒ ගානට තියෙනවද නැත්නම් වැඩි වෙනවද අඩු වෙනවද බලන්න. එතකොට යම් කිසි ක්‍රියාවක් කරනකොටත් අපිට බලන්න පුළුවන් අපි ඒක පටන් ගන්නකොට හිටිය මානසික තත්ත්වය, කායික තත්ත්වය ඊට වැඩිය පිරිහෙනවද නැද්ද. සහ අනිත් අයත් එක්ක අපි ගනුදෙනු කරනකොට බලන්න, අපි කතාවක් කරන්න කලින් අනිත් කෙනා ඉන්න තැන අපි කතාව කරනකොට එයාට ඊට වැඩිය හොඳ තැනකට ගෙනියන්න පුළුවන්ද කතාවෙන්? අපේ ක්‍රියාකාරකම් වලින් එයා ඊට වැඩිය හොඳ මානසික තැනකට ගෙනියන්න පුළුවන්ද? එහෙම නැත්නම් හිතියටත් එදියාව පල්ලෙහාට දානවද? ඉතින් මේක තමයි සරලම ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියන අඳුනගන්න තියෙන සරලම මිම්ම. මේ මිම්ම අපි දරුවන්ටත් අඳුන්ලා දෙනවා නම් ලොකු බණ පොත් කියෙවෙ නැති වුණාට, ලොකු ධර්මයක් කියලා දුන්නේ නැති වුණාට, නමින් බෞද්ධයෝ කරන්න උත්සාහ නොකළට මේ හොඳටම ඇති. මේ ටික කියලා දුන්නා නම් ඇති. ඔය දහමේ කියනවා මේ ඇස් දෙකක් තියෙනවා අපිට. සමහරු හැබැයි එක ඇහැයි පාවිච්චි කරන්නේ. මොකද්ද මේ ලෞකික දියුණුව දිහා බලන ඇහැ විතරයි. ඉතින් යාට පේන්නේ ඒ පැත්ත විතරයි. ඉතින් ඒ පැත්තටම කෙනෙක් ඒ ඇහැ විතරක් අරගෙන අනිත් ඇහැ වහගෙන ගියොත් දවසක ලොකු අගලක වැටෙන්න පුළුවන්, ගොඩේන්න බැරි. ඒ නිසා ඇස් දෙකම පේන කෙනෙක් විදියට ජීවත් වෙන්න. ඉතින් පුංචි කාලේ ඉඳලා මේ ඇස් දෙකම දරුවන්ගේ අරින්න උදව් කරන්න. ආධ්‍යාත්මික ඇහැයි භෞතික ඇහැයි මේ දෙකම එකිනෙකට උදව් කරනවා. ඉතින් ඔබතුමා කියව ප්‍රශ්නේ අර මුලින්ම අහපු ප්‍රශ්නේ, අපිට හම්බෙනවා බොහෝ දෙමව්පියන් සහ දරුවන් මේ විභාගවලට විතරයි දරුවන් උහුරු කරේ, ඉගෙන ගන්න විතරයි, කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ, කිසිම වැඩක් gederiti ගත්තේ නැහැ, කරන්න දුන්නේ අඩුම ගානේ කාපු පිඟානවත් හොදන්න දුන්නේ නැහැ. පුතා ගිල්ල පාඩම් කරන්න, දුව ගිල්ල පාඩම් කරන්න, අපි පිඟාන හොදන්න. දැන් මෙහෙම හදපු දරුවෝ හරිම ආත්මාර්ථකාමී, හරිම ආත්මාර්ථකාමී, මෙයාට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට ඒකේ පළවෙනිම දුක වැඩියෙන්ම විඳින්නේ දෙමව්පියන්. ඉස්සෙල්ලාම දුක විඳින්නේ දෙමව්පියන්. ඒ නිසා මේ ගෙදර ඇතුළ ගෙදර තමයි හොඳම තැන දහම කියලා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. මේ කතාවට යම් ඌන පූර්ණයක් කරන්න කිසියම් තොරතුරක් ලබා දෙන්න අපි සූදානම්. අපි ළමයින් සඳහා වෙනම වැඩසටහනක් සංවිධානය කළා තියෙනවා අපේ ගුරුතුමන්ගේ අනුදැනුම යටතේ. ඒ සඳහා ඔබට ඔබගේ දරුවන් සහභාගී කරවන්න පුළුවන්. අපි පළවෙනි වැඩසටහන අවසන් කර ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. මේකත් අපේ ගුරුතුමාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා, ධර්මයේ හැසිරීමේදී අපිට ඇති වෙන සමහර චිත්තයන් සිතුවිලි නිර්මාංස වීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. නිර්මාංස වීමෙන් අපිට යම් කුසලයක් සිදුවේද? මස්මාංශ අනුභවය නිසා අපි වක්‍රාකාරයෙන් ප්‍රාණඝාතයට අහුල් වෙනවා නේද? ධර්මානුකූලව ජීවත් වෙනකොට නිර්මාංස වීම ගැන ඔබ තුමාගේ අදහස කුමක්ද?
ඔව්, ධර්මානුකූලව තමන්ට හෘද සාක්ෂියට එකඟව, හෘද සාක්ෂිය කියනවා නම් නිර්මාංශ වෙන්න කියලා, නිර්මාංශ වෙන්න දෙපාරක් හිතන්න එපා. පොත්වලින් අහන්න යන්නත් එපා, තව කෙනෙක්ගෙන් අහන්න යන්නත් එපා. මේ හදවත කියනවා නම්, ඔබේ ජීවිතය ඔබට කියනවා නම් නිර්මාංශ වෙන්න කියලා වෙන්න. ඒ මොහොතේම නිර්මාංශ වෙන්න. ඒකෙන් ලොකු සැහැල්ලුවක්, සැනසෙල්ලක් අදටත් හෙටටත් ලැබෙයි. භාවනා කරනකොට උනත් හිත එකඟ කරගන්න ඒක ලොකු උදව්වක් වෙයි. තමන්ගේ ජීවත් වීම සඳහා තව කාටවත් හානියක්, හිංසාවක් කරේ නැහැ කියන ඒ තෘප්තිමත් හැඟීමක් තියෙයි. හැබැයි මේ අනිවාර්යයෙන්ම නිර්මාංශ විය යුතුමයි කියලා එහෙම නීතියක් සියලු දෙනාම නිර්මාංශ වෙන්නට ඕනේ අනිත් අය. එහෙමනම් මේ ගියොත් අපි යන්නේ සීමාව ඉක්මවල ගියා වෙනවා. අපිට අනිත් අයව නිර්මාංශ කරවන්න බලහත්කාරයෙන් බෑ. ඒක හෘද සාක්ෂිය ඒ තැනට යාව ගේන්න ඕනේ. මේ මා දකිනවා සමහර අවස්ථාවල නිර්මාංශයි කියලා කියන ඇත්තන් මේ තව කෙනෙක් මාංශ මොනවා හරි අනුභව කරනවා දැක්කම හරියට හෙලා දකිනවා, නිග්‍රහ කරනවා, පහත් කරනවා, අපහාස කරනවා. ඉතින් මට ඒකෙන්දි පොඩි ගැටලුවක් එනවා. අර මේ කන නැති මාංශයට දක්වන කරුණාව ඇයි මේ මිනිස්සෙකුට දක්වන්න බැරි? දැන් නිර්මාංශ නම් අවිහිංසාවක් තියෙන්න එපා. ඒ අවිහිංසාව අර කන නැති මොනවා හරි හාල් මැස්සෙකුට තියෙනවා. හැබැයි කන තියෙන මිනිස්සෙකුට ඇයි ඒ අවිහිංසාව දෙන්න බැරි? අයියාව අපහසුතාවයට පත් කරන්නේ. ඒකද ඇත්තම දයාව, ඇත්තම කරුණාව කියන්නේ. සියලු දෙනාම නිර්මාංශ විය යුතුයි කියලා ඉල්ලීමක් තිබුණා. මේ ඉල්ලීම කළේ කවුද? දේවදත්ත හාමුදුරුව. දේවදත්ත හාමුදුරුව තමයි මේ ඉල්ලීම කළේ. හිතන්න බෑනේ දේවදත්ත වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම ඉල්ලීමක් කරයි කියලා. සියලුම භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම ආරණ්‍ය ගත වෙන්නට ඕනේ, පාංශුකූලක සිවුරු දරන්නට ඕනේ, එතකොට නිර්මාංශ වෙන්න ඕනේ කියලා. ඒතර මේක යට බුදුරජාණන් වහන්සේ ඉල්ලීමට ඉඩ දුන්නේ නැහැ. ඒක කැමති කෙනෙක් ඒ කියන විදිහට ඉන්න. බැරි කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ ඉල්ලීමට යටින් තිබුණා මෙහෙම කරන්න බෑ. ප්‍රායෝගිකව ඒක කළ හැකි දෙයක් නෙමෙයි. විශේෂයෙන් පිණ්ඩපාතේ වඩින් ස්වාමීන් වහන්සේලා එහෙම හොය හොයින්ට බෑ. ඒතර මේකෙන් ලොකු සාසනික අර්බුදයක් ඇති වෙනවා. එහෙම අර්බුදයක් නිර්මාණය කිරීමේ චේතනාවෙන් තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේ ඉල්ලීම කළේ. ඉතින් කැමති කෙනෙක් එහෙම ඉන්න. ඒකේ ගැටලුවක් නැහැ.
මට මේ පැහැදිලි කිරීම අහනකොට දැනෙන දේ තමයි අපි කොතරම් වාසනාවන්තද මෙවැනි කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන් ලැබීම සහ මම හිතන්නේ මම මේ ප්‍රශ්නේ බොහෝ තැන්වල දැකලා තියෙන කට්ටිය අහනවා උත්තර ලබා දෙනවා මේ තරම් ප්‍රායෝගික උත්තරයක් මම අවංකවම කියන්නේ මගේ හදවතින්මයි කියන්නේ මේ තරම් ප්‍රායෝගික උත්තරයක් මම අහලම තිබුණේ නැහැ ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා සහ අපි අපේ සන්තෝෂේ ප්‍රකාශ කරන්නත් අවශ්‍ය වෙනවා ඒ කියන්නේ අපි ඉතාමත් වාසනාවන්ත කණ්ඩායමක් කියලා මම හිතනවා මේ සාකච්ඡාවට සහභාගී වෙන අය අපේ ගුරුතුමන් වැඩි කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන ලැබීම මම හිතනවා ඔබ සියලු දෙනාම මා සමග එකතු වෙනවා ඇති හොඳයි මේ අපි තව අපේ වෙලාව නම් අපේ කාලය ගත වෙලා අවසానයි අපි පැය එකමාර ගත වුණා බොහොම ඉක්මනට තව බොහෝ කාලයක් තියෙන නම් හොඳයි වගේ තව ප්‍රශ්නයකට දෙකකට අපි අවස්ථාව ලබා දෙමු එයින් පසු අපේ මේ වැඩසටහන නවත්තුමු නැවත වතාවක් මතක් කරන්න අවශ්‍යයි අපි ඊළඟ වැඩසටහන පවත්වන්නේ ලැබෙන මාසයේ පළවෙනි සෙනසුරාදා ඒකටත් ඒටත් ඔබගේ සහභාගිත්වය අපි ගෞරවයෙන් අපේක්ෂා කරනවා වැඩාම වැඩගත් දෙන්නේ සාකච්ඡාවකින් මේ වැඩසටහනකින් ක්‍රියාකාරී විදිහට සම්බන්ධ වෙලා ඔබේ ජීවිතයේ කිසියම් ආකාරයක වෙනසක් ඇති වෙනවා නම් ඒ තමයි අපේ බලාපොරොත්තුව මා පෞද්ගලිකව දකිනවා මගේ ජීවිතයේ කිසියම් ආකාරයක වෙනස් වීමක් සිද වෙමින් පවතින බව ලයි අපිට බොහොම ධනවාදී ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ අතර අපි බලාපොරොත්තු වෙනවා කිසියම් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ ගුරුතුමන් සමග සම්බන්ධ වෙන ලෙස.
ගුරුතුමනි, ඒ වගේම වෛද්‍යතුමනි, දැන් අපි සමාජයේ ඉන්නවා මේ මම දැන් මම කියන කාරණේ හුඟක් අය දන්න විශේෂයෙන් ඔබතුමන්ලා දන්නවා. දැන් සමහර වෙලාවට කෙනෙක් හොඳ දෙයක් විදියට මේ පටන් ගන්නවා. නමුත් එයාගේ අරමුණ මේ ක්‍රියාකාරකම විදියට මේ හොඳ දෙයක් විදියට පේනවා. නමුත් එයාගේ අරමුණ වෙන දෙයක්. එක්කෝ මතුවීම හෝ මොනවා හරි වෙන කෙනෙකුට වෙන කෙනෙක් අපහාස කරන්න හෝ මොනවා හරි අර එවැනි දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි වෛද්‍ය විද්‍යාවට අනුව කතා කරනවා සිතුවිලිත් එක්ක අපේ මොළයේ තියෙන හෝමෝන් රසායනික ශක්තියන් වෙනස් වෙන එක එහෙම පැත්තක්. තව පැතින් අපි කියනවා දිගට දිගට එහෙම පුරුද්දක් ගිහාම ඒක පුරුද්දක් වෙනවා කියන එක. හැබැයි අර අරමුණ යාගේ පැහැදිලි නැති නිසා ඒක අර පටන් ගන්නදී අරමුණ මේ නරක නිසා එතකොට මානසික වශයෙන් මේ දෙක කොහොමද ගලපගන්නේ? මම කැමති වෙලාව තියෙනවා නම් ඒ ගැන ටිකක් අදහස් දෙනවා නම්.
වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නේද බලාපොරොත්තු වෙන්නේ?
වෛද්‍ය විද්‍යාත්මක වගේම මානසික වශයෙන් එයා මොකද්ද වෙන්නේ පුරුද්ද තුල කියන එක.
විද්‍යාත්මක වෛද්‍ය විද්‍යානික පැහැදිලි කිරීම නම් කිසියම් චතුරුදායක දෙයක් අපි කිසියම් පුරුද්දකට සතුටක් කියලා ලේබල් එකක් දැක්කොත් දැන් සර් ගුරුතුමා පැහැදිලි කිරීමේදී පළමුනි වටාවෙත් කිව්වා මේ අපහසු දෙයක් හරි අමාරුවෙන් කෙනෙක් සිගරට් එකක් බොන එකක් හැබැයි පස්සේ ඒකට ඇබ්බැහි වුණාම පුරුදු වුණාම එයා බොහොම ඒක සතුටින් කරන බව පේනවා. දැන් ඔක හරියට අර කතුරුංචිලාව යනවා වගේ. කතුරුංචිලාව ඉස්සෙල්ලම දවස් යනකොට හරිම අමාරුවෙන් කට්ටිය ඔක්කොම අනිත් අය hina වෙලා කෑ ගන්නවා. Taman hari අපහසුතාවයකට පත් වෙනවා. ඒක ඉහෙලටම ගියාම. මේකෙන් කොයි වෙලාවෙද බයින්නේ කියලා හිතනවා. හැබැයි අපි ලේබල් එකක් දෙනවා ඒක සතුටු දෙයක් කියලා. අනිත් අය සතුටු වෙන නිසා. එහෙම වුණාම සතුටු කියලා ලේබල් එකක් දුන්න ගමන් අපේ මොළයේ තියෙන එක්තරා හෝමෝනයක් වැඩි වෙනවා ඩෝපමයින් කියලා. ඉතින් මේ හෝමෝනේ වැඩි වීම නිසා නැවත නැවතත් ඒ ඩෝපමයින් වැඩි කරගැනීමේ ක්‍රියාවලිය ඉල්ලනවා. ඉල්ලපුවාම කාලයක් මේම කරගෙන කරගෙන ගියාපුවාම ගියපුවාම මේ අපි ඒකට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අපිට ඒ ක්‍රියාවලිය නවත්තන්න බෑ. නැවතුකවම ශරීරයෙන් ඒවට අපි කියන විරමණ රෝග ලක්ෂණ කියලා. ඒ රෝග ලක්ෂණ ඇති වෙනවා. මේක තමයි විද්‍යානුකූල පැහැදිලි කිරීම කායිකව වගේම මානසිකවත් මේ ඇබ්බැහිකමට අපි ලක්ුණොත් එම අපේ ශරීරයෙන් සහ මනසින් මේක ඉල්ලා සිටිනවා. ඒක තමයි ඇබ්බැහි වීමේ විද්‍යානුකූල පැහැදිලි කිරීම. මම හිතන්නේ මීට වඩා බොහොම ධර්මානුකූල පැහැදිලි කිරීමක් ඔබතුමා ගාව තියෙනවා.
ඔව් මෙහෙමයි. දැන් ඔබතුමීගේ ප්‍රශ්නේ මේ මෙහෙමයි මට පැහැදිලි වුණේ. කෙනෙක් බාහිරට පේන හොඳ වැඩක් කරනවා වගේ සමාජ සේවයක් වගේ. හැබැයි යාගේ අභ්‍යන්තර චේතනාව තමයි එක්ක තමන් මතුවීම, අනිත් අයව හෙලා දැකීම, අනිත් අයට අපහාස කිරීම වගේ. ඉතින් මේක දිගටම කෙනෙක් කරගෙන ගියොත් මොකද වෙන්නේ වගේ එහෙම ප්‍රශ්නයක් ඇහුවේ ඔබතුමිය.
ඔව් ගුරුතුමනි.
ඔව්. එතකොට එහෙම දිගට කරගෙන ගියොත් ඒක ඇබ්බැහි වෙනවා කියන එක තමයි වෛද්‍යතුමා බොහොම පැහැදිලිව කිව්වේ. මේ මොළේට එහෙම වෙලා ඒක නොකර බැරි තත්වයකට එනවා. ඉතින් ඒකම තමයි කර්මය කියලා කියන්නේ. එතකොට අපි බාහිරට පෙන්වන දේ නෙමේ කර්මය කියන්නේ. අපි ඇත්තටම හිතන දේ. ඇත්තටම හිතන දේ තමයි කර්මය. බාහිරට පෙන්වන දේම නෙමෙයි. ප්‍රබල වෙන්නේ චේතනාව. එතකොට චේතනාව අනිත් අයව රැවැට්ටීම නම් ඒකේ විපාකේ තමයි තමන් රැවටෙන සුළු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේක හොඳට බලන්න. ඔය ධර්මයේ මුණත් අපි ධර්මයේ ඔය බොහෝම රැවටිච්ච අය හම්බ වෙනවා. ඒ රැවටුණා කියන්නේ මේ ඔය මාර්ගඵල ලැබුණා කියලා රැවටෙන අය අපිට හම්බ වෙනවා. ධ්‍යාන ලැබුණා කියලා රවට්ටපු අය හම්බ වෙනවා. විවිධ තැන්වලින් රවට්ටපු මේ අයගේ අතීත කතා බලනකොට මේ අනිත් අය වැඩිපුර රවට්ටපු අය. අනිත් අය රැවැට්ටීමේ ප්‍රතිඵලය තමයි තමන්ට තමන් රැවටෙනවා හැබැයි රැවටුණු බව දන්නේ නැහැ. හිතන මාව රවට්ටන්න බෑ කාටවත්. මම එච්චර බුද්ධිමත්. මොකද අනිත් අයව රැවටේ අනිත් අය රැවටෙනවනේ තමන් කරන කියන දේෙන්. එතකොට හිතන මම හරි ප්‍රබලයි මම බුද්ධිමත්. හැබැයි දන්නේම නැහැ තමන් රැවටෙනකල් රැවටුණාම දන්නේත් නැහැ රැවටුණු බව. මේක හරීම කනගාටුදායක තත්ත්වයක්. එහෙම කෙනෙකුට උදව් කරන්න හරි අමාරුයි. රැවටුණු බව නොදන්න රැවටිච්ච කෙනෙකුට උදව් කරන්න හරි අමාරුයි. ඒතර තව කෙනෙකුට උදව් කරන්න බැරි තැන බැරි තරම් වලකට එහෙම කෙනෙක් වැටෙන්න පුළුවන්. දැන් මුලින්ම මේ తాවකාලිකව ලැබෙන සතුට දැකලා ඒකට මුලා වෙලා අනිත් අයව රවට්ටලා මේ සමාජයට පේන්න සේවයක් කළා ඇතුලෙන් වෙනම කතාවක් කිහිල්ලා න්‍යාය පත්‍රයක් ගෙනහිල්ලා මේ ආත්මේ වශයෙන්ුයි පරලෝක වශයෙන්ුයි සංසාරේ වශයෙන්ුයි අනතුරට ලක් වෙනවට වැඩිය මේ හොඳයි මේ කාරණේ තේරුම් අරගෙන හිතට එකඟව අවංකව ජීවත් වෙන එක.
පැහැදිලි ගුරුතුමනි බොහොම ස්තුතියි.
හොඳයි අපි වැඩසටහන අවසන් කිරීමට සූදානම් වෙන මොහොතේ විශේෂයෙන් දැන් මේ වැඩසටහන ඉස්සරහින් ඉඳගෙන මම ගුරුතුමාගෙන් ප්‍රශ්න අහනවා. එතුමා උත්තර දෙ ලබා දෙනවා. මගේ අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි මේ වැඩසටහන පිටිපස්සේ ඉන්නවා වෙනම කණ්ඩායමක්. ඔවුන් ඉදිරියට එන්නේ නැහැ. හැබැයි තම දැවැන්ත වැඩ පිළිවෙලක් එහෙම නැත්නම් සංවිධානාත්මක වැඩ පිළිවෙලක් කරනවා අපේ නිල්ලම්බ දේශන ප්‍රකාශන මණ්ඩලයේ සියලුම සමාජික සමාජිකාවන් වැඩසටහන සඳහා අදහස් ප්‍රකාශ කිරීම ඒ සංවිධාන කටයුතු අපේ විශේෂයෙන්ම ඔබ සියලු දෙනා සහභාගී කරවා ගැනීම ඒ සඳහා සමත් විශාල වැඩසටහනක් කරනවා මම නම් වශයෙන් කියන්න සූදානම් නැහැ මේ මොහොතේ. ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය. මේ වෙලාව පුද කරන්න කැමතියි. මොකද අපි තමයි ඉස්සරහ පේන්න ඉන්නේ. විශේෂයෙන් මම සමහර වෙලාවට අනවශ්‍ය ඉදිරියට පේන්න ඉන්නවනේ. අපේ ගුරුතුමා නම් අපේ උපදේශකයා, අපේ කල්‍යාණ මිත්‍රයා. හැබැයි මේ වැඩසටහන පිටිපස්සේ ලොකු කණ්ඩායමක් බොහොම උනන්දුවෙන් වැඩ කරන බව මා කියන්න කැමති ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය පුද කරන්න කැමති. මම දැක්කා මේ බොහෝ ප්‍රකාශන වල අපිට ස්තුතිය ලබා දීලා තියෙනවා. හැබැයි ඒ කණ්ඩායමටත් විශේෂ ස්තුතිය පුද කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි, අවසාන වශයෙන් අපි බොහොම වැඩසටහන අවසන් කළ යුතුයි කියලා මට හිතෙනවා. දැන් අපි පැය 1 විනාඩි 45ක කාලයක් ඔබත් සමග ගත කරා. අවසාන වශයෙන් මම ඉතාමත් සරල ප්‍රශ්නයකින් කිව්වට ඒක ටිකක් ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් මේ කාලය අපිට අවිනිශ්චිත කාලයක්. ඒ අවිනිශ්චිත කාලය ගත කිරීමේදී අපි ඔබතුමා පැහැදිලි කළා මොකද කළ යුත්තේ කියලා. අවසාන වශයෙන් ඉතා කෙටි පණිවිඩයකින් මේ වැඩසටහන අවසන් කරන ලෙස මම ඔබතුමාට ආරාධනා කරනවා. අපි සමහර වෙලාවට බයෙන් ඉන්නවා, සමහර වෙලාවට අවිනිශ්චිත භාවයෙන් ඉන්නවා, අපේ ඥාතීන් මිය යනවා, අපේ මිත්‍රයන් රෝගී වෙලා ඉන්නවා. මෙවැනි බොහොම ගැටුම් සහ කරදර ප්‍රශ්න ගොඩක් තුල තමයි අපි මේ කාලේ ජීවත් වෙන්නේ. අවසාන වශයෙන් අපි සියලු දෙනාටම ගෙදර ගෙන යා හැකි පණිවිඩයක් ලබා දීමෙන් මේ වැඩසටහන අවසන් කරන ලෙස අපේ ගුරුතුමාගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි, කල්‍යාණ මිත්‍රවරුනි, අපි ලොකු අවධානයක් ඉන්නේ. ඉතින් මේ ලොකු බයක ඉන්නේ මේ COVID-19 නිසා. අපි හිතන්නේ එහෙමයි, COVID-19 ඉඳ අපි ලොකු බයක ඉන්නේ, අනතුරක ඉන්නේ, තැතිගැන්මකින්. ඉතින් හැබැයි අපි ජීවිතේ දිහා බලනකොට ඔය 88 89 කාලෙත් ලොකු බයක තමයි හිටියේ. ලොකු බයක හිටියේ. ඊළඟට ඔය මේ ත්‍රස්තවාදී යුද්ධේ තියෙන කාලෙත් ලොකු බයක හිටියේ. දැන්ුත් බයක ඉන්නේ. එතන මේ කාල තුන අපිට මතක, අපේ ජීවිතයේ කාලේ, මගේ ජීවිතයේ කාලේ, මේ රටේ ලංකාවේ සමාජගත වෙලා, බිය සමාජගත වෙලා, තැති ගැනීම සමාජගත වෙලා, අවදානම සමාජගත වෙලා තිබුණු කාල තුනක්. එතන මේකෙන් වැඩියෙන්ම බයෙන් හිටියේ කොයි කාලෙද කියලා ඇහුවොත් හරි අමාරුයි උත්තරයක් දෙන්න. ඒ වෙලාවට හිතනවා මේක තමයි ලොකුම බය කාලේ. හැබැයි ඒක ටික කාලෙකින් අමතක වෙනවා. ඒ තත්ත්වයේ සමනය වුණාම දැන් හරි කියලා හිතනවා. ඉතින් ආයෙත් ප්‍රශ්නයක් එනවා. ඒත්ින්දිත් ආයෙත් බය වෙනවා. ආයෙත් අයියෝ මොකද වුනේ කියලා හොයනවා. බේරෙන්නේ කොහොමද කියලා බලනවා. ඒ ප්‍රශ්නෙත් විසඳුනහම දැන් ආයෙ ජීවිතේ යථා තත්ත්වයටපත් වුණා කියලා හිතනවා. එතකොට මේ සාමාන්‍ය ජීවිතයටපත් වුණා කියන එකයි මේක නිකන් අසාමාන්‍යයි කියන හැඟීමක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඇත්ත මොකද්ද? මේක අසාමාන්‍ය නෑ. කිසිම අසාමාන්‍ය දෙයක් විය නොහැකි කියන එකයි ධර්මයේ කියන්නේ. සිදුවන හැම දෙයක්ම සාමාන්‍යයි. ඒ නිසා තමයි මේ කතන්දරේ අටලෝ දහම විදිහට දහම කියන්නේ. අටලෝ දහම. ඒතර මේ කැරකෙනවා. මේකේ ලාභයක් සාමාන්‍යයි, අලාභයක් සාමාන්‍යයි. දෙකම සාමාන්‍යයි. ලාභය සාමාන්‍ය වෙලා අලාභය අසාමාන්‍ය වෙන්නේ නැහැ. සැපත් සාමාන්‍යයි, දුකත් සාමාන්‍යයි. ඉතින් මේක තමයි ඇත්ත කතාව. ධර්මයේ අනුකූල බැලුවොත් මේ හැම දෙයක්ම සාමාන්‍යයි. හැබැයි අපි එක පැත්තක්, මේ රෝදේ එක පැත්තක් අල්ලගෙන මේක තමයි සාමාන්‍ය, මේ රෞමිය අනිත් පැත්ත අසාමාන්‍යයි, ඒ පැත්තට එන්න දෙන්න හොඳ නැහැ, මේ පැත්ත විතරක් අල්ලන් ඉඳ හදන්න ගියාම ඇති වෙන ස්වභාවය තමයි ආතතිය, බිය, මේ ඔක්කොම මානසික කාරණා. මේවා මානසික දේවල්. මේවා සම්බන්ධයක් නැහැ 88 89ටවත්, ත්‍රස්තවාදයටවත්, COVID-19ටවත්. මේ ආතතියයි බියයි ඔක්කොම හිතින් හදාගන්න දේවල්. අපි හිතලා හදාගන්න දේවල්. වෛරසයකට පුළුවන් ඇඟලෙඩ කරන්න, හැබැයි බය කරන්න බෑ. බය කරන්න බෑ. අපි බය වෙන්නවා. ආතතියටපත් කරන්න බෑ. අපිට අපි අපේ බොස්ට පුළුවන් අපිට වැඩ වැඩි කරන්න. කාර්ය බහුල කරන්න. හැබැයි අපිව ආතතියටපත් කරන්න බෑ බොස් කෙනෙකුට. ඒක අපි තමයි කරගන්නේ. මේ භාවනාව උද ඕනෙ වෙන්නේ ඒ නිසා. මේ හිත රැක ගන්න පුළුවන් නම් ඊට එහා දෙයක් නෑ. අනිත් ඒවා අපිට රැක ගන්න බෑ. ඒවත් తాවකාලිකයි. බොහොම ටික කාලයක් අපිට රැක ගන්න පුළුවන් ඔය හැම දෙයක්. 100%ක් නෙමෙයි. ඒතර මේ භෞතික ලෝකයේ දේවල් වලට ලැබෙන ආරක්ෂාව සීමිතයි. ඒවට අනිත් අයටත් පුළුවන් ආරක්ෂා කරලා දෙන්න. හැබැයි හිත කාටවත් ආරක්ෂා කරන්න බෑ. හිතට සිකියුරිටි එකක් දෙන්න කාටවත් බෑ. එහෙම සිකියුරිටි ගාඩ්ස්ලා නෑ හිතට. ඒක අපේ ඇතේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඔන්න මෙන්න තියලා දේශනා කරපු ගාථාවක් අපි කවුරුත් දන්න පරිප්පක්කෝ වයෝ මයං පරිත්තම් මම ජීවිතං. මේ මම වයසට ගිහිල්ලා දැන් ඉන්නේ ජරාවටපත් වෙලා. මම මගේ ජීවිතය රැකගත්තා. මම මට පිහිටක් වුණා. ඔබත් ඔබව රැකගන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේ අන්තිමටම දීපු අවවාද වලින් එකක්. ඔබත් ඔබව රැකගන්න. ඔබේ ආරක්ෂාව වෙන කෙනෙකුට බාර දෙන්න එපා. අත්ථ සරණා න අඤ්ඤ සරණා. තමන්ව ආරක්ෂා කරගන්න තමන්ට බාර දෙන්න. වෙන කෙනෙකුට ඒක බාර දෙන්න එපා. එහෙම කෙනෙක් නැහැ. උතර අපි අහලා තියෙන පාඩේ තමයි බුදුරජාණන් වහන්සේගේ අන්තිමට දීපු අවවාද වලින් එකක් තමයි අත්ථ දීපා තමන්ට පිහිට වෙන්න. තමන්ව තමන්ට පහනක් වෙන්න. එතින්දි බුදුරජාණන් වහන්සේ අන්තිම මේ පිරිනිවන් පාන මංචකයේ ඉඳගෙන වුණත් කොහොමද මේ කෙනෙක් තමන්ව රැකගන්නේ කියන එක පැහැදිලි කරනවා. කොහොමද? සිහියෙන් සිටීමෙන්. සතර සතිපට්ඨානය තමයි තියෙන එකම රැකවරණය. මේ සතර සතිපට්ඨානය නොවැඩීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබත් මාත් මේ දීර්ඝ වූ සසරේ අනන්ත දුක් විඳා. මම සතර සතිපට්ඨානෙන් ගොඩ ගියා. ඔබත් සතර සතිපට්ඨානෙන් ගොඩ යන්න කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාදය. අපිට තියෙන එකම පිහිට, එකම රැකවරණය සතිපට්ඨානය. මේ සිහිය පිහිටවා ගැනීම. සිහිය තියෙනවා. හැබැයි ඒක පිහිටලා නැහැ අපිට. ඉතින් මේක පිහිටවා ගන්න, ස්ථාවර කරගන්න අපි මහන්සි වෙමු. සිහියේ සරණ හැර, සතියේ සරණ හැර වෙන සරණක් නැහැ. කල්‍යාණ මිත්‍රයනි, මේ වැඩසටහන බොහොම ලස්සනට සිත් ගන්නාසුළු විදිහට සහ මනා සම්බන්ධීකරණයකින් සංනිවේදනය කළ කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මෙත්සිරි හේරත් මෙතුමනි, ඔබතුමාට බොහෝම පිං. ඔබතුමා මේ කරන ධර්ම දාණයට මෙබඳු ධර්ම දාන වැඩසටහන් වඩ වඩාත් කරගෙන යන්නට ඔබතුමාට කායික මානසික ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ සුසංහිත වැඩසටහන වෙනුවෙන්, ඒ හැම දෙනා වෙනුවෙන්ම මම අවංකවම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වුණු මෙහැම කල්යාණ මිත්‍රයෙකුටම සිහිය හොඳට පිහිටවාගෙන තමන්ව බේරගන්නට, තමන්ව ආරක්ෂා කරගන්නට ඒ අවශ්‍ය විධිවිධාන ගන්නට තරම් හැකියාවක්, ශක්තියක් ලැබේවා. සිහියේ රැකවරණයෙන් ජීවිතය අනාතුර කරගන්නට ඔබ අප හැම දෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනෙන් අපි සමුගනිමු. හැම දිනාටම සිත ශාන්තිය සැනසෙල්ලක්ම වේවා.